ද්වේතාව දෙපැත්තකට බෙදෙන ගතියට කියනවා ද්වේතාව කියලා. අවතන තමයි අපි රැවටෙන්න පටන් ගන්න තැන. පටිච්ච සමුප්පාදය නොදකින බව නිසා දෙපැත්තකට කොන් දෙකකට බෙදෙන ස්වභාවයක් තියෙනවා ද්වේතාව කියලා. එතන අපි ගන්න අභ්‍යන්තර බාහිර කියලා හිතන්නේ දෙපැත්ත. නේද? බාහිරේ එළියේ තියෙනවා අභ්‍යන්තරේ ඇතුලේ තියෙනවා. නේද? මේ ද්වේතාවක් නේද? එළියයි ඇතුළයි. බාහිරේ අභ්‍යන්තරයි. බාහිරද අජ්ජස්ත. දැන් බාහිරේ තියෙන්නේ මොකකට සාපේක්ෂවද? අභ්‍යන්තරේ කියලා අදහස් කරන්නේ මොනවද? අපේ ආයතන නේද? අනුන්ගේ ආයතන වලට සාපේක්ෂවද තමන්ගේ ආයතන? මොනවාද ආයතන කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒක තමයි අභ්‍යන්තරේ නැත්නම් අජ්ජත් කියන්නේ නේද? ඔයාට සාපේක්ෂව නේද එළියක් තියෙන්නේ? එළිය කියන්නේ බාහිර. නේද? අපේ ඇහෙන් දකින්න බාහිර රූප තියෙනවා. අපේ කණෙන් අහන්න බාහිර ශබ්ද තියෙනවා. නේද? අපේ නාසයෙන් දැනගන්න බාහිරව ගඳ සුවඳ තියෙනවා. මේ අජ්ජත් ආයතනෙන් දැනගන්න බහිද්ද ඒවට අරමුණු වෙන දේවල් තියෙනවා. නේද? ඒක අජ්ජත් කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. බහිද්ද කියන්නේ ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් ධම්ම. මනසට අරමුණු වෙන ඒවට කියනවා ධම්ම කියලා. ධම්මාරම්මන. හරි? ධම්ම කියවහම මොනවද කියලා හොයාගන්න. මනසට මොනව හරි අරමුණු වෙනව නම් ඒවා ධම්ම. ආව දැන් හිතක්. හිතෙන් මොනව හරි මතක් වෙනවා කියන්නේ. හිතට අරමුණු වෙනවා කියන්නේ. දැන් ඔන්න gedera ඉන්න පොඩි දරුවෝ ගැන මතක් වෙන්න පුළුවන් නේ. නැත්නම් ඔය වන්දනා ගමනක් ගියා නම් රුවන්වැලි විසරේ. හිතට සිහි වෙනව නේද? දැන් පොඩි ගියා හරි මොනව හරි දානයක් දුන්නා කියලා මතක් වෙනවා නේද? මතක් වෙන්නේ මනසට අරමුණු වෙන්නේ ධම්ම. මන ධම්ම. දැන් ධම්ම කියන එක මේ බාහිරව මේ මොහොතේ අපිට අනිත් ආයතනකින් දකින්න බෑ. ඇහෙන් දකින්න බෑ, කනෙන් අහන්න බෑ. දැන් gedara ගැන මතක් කළාට gedara මේ වෙලාවේ ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. ඒ වුණාට ඇහෙන් දකිනවා වගේ නේද මතක් වෙන්නේ හිතට. අන්න ධම්ම. හිතට අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි ධම්ම. හරි? මන ධම්ම. ඒ හින්දා හිතක් හැදෙනවා මනෝ විඤ්ඤාණ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ. කන ශබ්ද සෝත විඤ්ඤාණ. නාසය ගඳ සුවඳ ගහන විඤ්ඤාණ. දිව රස ජීවහා විඤ්ඤාණ. කය ස්පර්ශ කාය විඤ්ඤාණ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඇයිද? තර්ම මනසට යම් කිසි දෙයක් අරමුණු වුණා නම් හිතක් හදන්න ඒ අරමුණු වෙන ස්වභාවයට දෙන නම තමයි ධම්ම. නීවරණ පොදුවේ වුණ එකකින් ඇති වෙන්න පුළුවන්. ඇහැට රූප අරමුණු වෙලා මනසෙන් එන ඒවටත් එහෙම තමයි. ඇහෙන් රූප දැකලා චක්කු විඥාණයෙන් මොනව හරි දැනගන්නවනේ. ඒක ගැන නීවරණ ධර්ම එන්න පුළුවන්. ඇලීම් ගැටීම් එන්න පුළුවන්. ඒ වගේමයි මනසට අරමුණු වෙන ධම්මහින්ද මනෝ විඥාණයෙන් දෙයක් දැනගන්නවනේ. ඒක ගැන ඇලිලා හිත හදාගෙන යන්නත් පුළුවන්. ගැටිලා හිත හදාගෙන යන්නත් පුළුවන්. දැන් මෙතන හොඳට වාඩිලා හිටියට හිතෙන් බැන බැන ඉන්න පුළුවන් කාට හරි. වෙලාවක හිත දිහා බලා ඉන්නකොට තේරෙයි කොයි වෙලාවෙද.
හැම
වෙලාවෙම වෙනවා. ඉතින් අපි සිහියෙන් ඉන්නේ නැති සිහියෙන් හිටියොත් දන්නවා. සිහියෙන් හිටියේ නැත්නම් දන්නේ නැහැ. ඒ වුණාට ඔක හැමතිස්සෙම වෙනවා. හිතට නිකන් ඉන්න බෑ. අපි වැඩ නොකර ඉන්නවා කිව්වට හිතට නිකන් ඉන්න බෑ නේද? හිත වැඩ. හිත දිගින් දිගට වැඩ. ඒ කියන්නේ මන ධම්ම. මනෝ විඤ්ඤාණ පහලට. අපි එහෙන් අරමුණු ගන්න නැති වෙන්න පුළුවන්. කණෙන් අරමුණු ගන්න නැති වෙන්න පුළුවන්. නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට හිත නිතරම වැඩ. ඈ? හිත වැඩ කරනවාද කියලා දැනගන්න සිහිය යොමු කරන්න. තමන්ගේ අවධානය යොමු කළොත් තමයි දන්නේ ඔන්න හිත වැඩ කියලා. නේද? සාමාන්‍ය හිතක් හැම තිස්සෙම වැඩ. වැඩ කරන තැනකට තමයි අපි ආයතනයක් කියන්නේ නේ. ආයතනයක් කියන්නේ මොනවා හරි වැඩක් කරන තැනකට නේද? ඉතින් මන ආයතනය වැඩ. අනිත් ආයතන වැඩ නැවැත්තුවත් මන ආයතනේ වැඩ. චක් ආයතනේ සමහර වෙලාවට වැඩ. දකින වෙලාවට නිචක් ආයතනේ වැඩ. සෝත ආයතනේ තව වෙලාවක වැඩ. සද්ධාහන වෙලාවට. නේද? ඔව්. ඒවටත් මනස ඒවටත් උදව් වෙනවා. ඒකට මන ආයතනේ වැඩ. එහෙන් දැක්කත් මන ආයතනේ වැඩ. කණෙන් දැක් ඇහුවත් මන ආයතනේ ඒක දිගින් දිගට ගෙනියනවා. නේද? ගඳස් සුවඳක් දැනුණත් දිගින් දිගට දෙනවා. ඒ සද්දේ ඇහෙනකොට මන ආයතනේ වැඩ බෙරයක් හදලා අතන බෙර ගහනවා අරම මේ ඔක්කොම මන ආයතනේ වැඩ දිගින් දිගට. කණෙන් කරන්නේ සද්ද සංඥාව වරන් දෙනවා විතරයි. ඉතුරු ටික ඔක්කොම කරන්නේ මන
ආයතනේ.
ඔව් ඒ කියෝන එක තමයි මනසෙන් කරන්නේ. විතක්ක ਵਿਚාර තමයි උදව් වෙන්නේ දිගින් දිගට යන්න. ඒ දැනගන්න දෙය ගැන ආයේ ආයේ අදහස් පහළ කරන කියන්නේ ආය ආය හිත හදනවා. ඔක තමයි මේ මනසෙන් කරන ස්වභාවය. ඒ දැන් අපි ආය ආය හිතන්නේ මොකක් හරි ඒකට දෙන නම තමයි නිමිත්ත. දැන් කණෙන් සද්දේ අහලා සද්දයක් ඇහුණා ඒක මේ මොහොතේම ඉවරයිනේ. එහෙම නෙමෙයි. අපි දැන් බෙරයක් හදාගන්න නිමිති. නිමිත්ත. ඒක ගැන මනසට හිත හිතා ඉන්න පුළුවන්. අන්නාරෙහි බෙර ගහනවා මේ වගේ බෙරයක් මේ වගේ කෙනෙක් මේ වගේ ඔතන දැන් පූජාව කරනවා කියලා මේ ඔන්න මනසෙන් යනවා දිගින් දිගට නේද? ඒ නිමිත්තක් තමයි දිගට ගෙනියන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් අරමුණු කරගෙන ඒක ගැන තමයි දිගින් දිගට හිතන්නේ. ඒ දෙයක් කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ඒ කියන්නේ අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් බෙරේ තියෙන්නේ එළියේ කියලාද හිත ඇතුලේ කියලාද අපි විශ්වාස කරන්න පුරුදු වෙලා
තියෙන්නේ?
එළියේ කියලා. බාහිර. එතන බාහිරයට අයිති දෙයක් කරලා ලෝකෙට අයිති දෙයක්. නේද? ඒ දෙයක් තියෙනකොට ඕක ගැන දිගින් දිගට හිතාගෙන යන්න පුළුවන්. දෙයක් තියෙනවා කියලා විශ්වාස කරලා අපි ඒ දේ පිළිගත්තානේ, බාරගත්තානේ. බාරගත්තාම ඕක ගැන ඉතින් ආය ආය හිතන්න පුළුවන්. ඒතර මන ධම්ම වැඩ. ඒ දේ ගැන අපිට නුවණක් නැහැ. ඒ දේ හැදුවේ මේ හිත ඇතුලේ කියලා. දැන් ඇහුනේ සද්දයක් විතරනේ. සද්දේ අරන් දුන්නේ මොන ආයතනෙන්ද? සෝතායතන. කණේ. සෝතායතනෙන් සද්දයක් අරන් දුන්නා. එච්චරනේ ආයතනිකලි. බෙරයක් කොහෙන්ද ආවේ? සද්දේ තිබුණාද බෙරයක් කියලා? මම බෙරයක් කියලා එහෙම ඇහුණා. ශබ්ද සංඥාව විතරයි කණෙන් අරද්දන්නේ. සෝත. සෝත විඥාණයට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. මෙන්න මේ වගේ ශබ්දයක් තියෙනවා. ඕක අනිත් ශබ්ද වලට වඩා වෙනස්. ෆෑන් එකේ ශබ්දයට වඩා ওই බෙර ශබ්දේ වෙනස්. නේද? මම මේ කතා කරන ශබ්දයට වඩා ඒ ඇහෙන ශබ්දයට වඩා අර ශබ්දේ වෙනස්. ශබ්ද සංඥාව වෙන් කරලා දෙනවා. වෙන් කරලා දුන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ඒකට අදාළ බෙරයක් කොහෙන්ද ආවේ? දැන් නුවණින් හොයන්නවා. මනසෙන්. පෙර අත්දැකලා තිබුණ දේවල් දැම්ම නේද මේ සද්ද සංඥාවට? ඈ? කුරුල්ලෙක් කෑ ගහනවා කියනකොට ඒත් ශබ්ද සංඥාව විතරයි කණින් අරන් දුන්නේ. ඊටු ටික කොහෙන්ද දැන්? පෙර අද්දකේන් ටික. පෙර සුරු කරලා තිබුණ ටික මෙතෙන්ට ගන්නවා. ඔන්න මන ආයතනෙට වැඩ තියනවා. කනේ සෝත ආයතනෙ වැඩේ ඉවරයි. ශබ්දේ අරන් දුන්නා. ඊටු ටික කවුද කරන්නේ? මන ආයතන. ආයේ කුරුල්ලෙක් වටිච්ච කර මොකෙක් කරි කියලා ඔන්න දැන් පරණ අද්දකේන් ටික ගන්නවා. නේද? මේ මොහොතේ ගත්තේ ශබ්ද සංඥාව විතරයි. ඊටු ටික හිතේ පෙර අද්දකේන් ටික ඕකට සම්බන්ධ කරනවා. පෙර ඇසුරු කරපු. නේද? ඒ වයින් නේද බාහිරේ දෙයක් පණවන්නේ. ඇහෙන්නේ ශබ්ද විතරයි අපි පණවලා අන්න එළියේ ඉන්න කුරුල්ලෙක්. නේද? ඒ ශබ්ද විතරයි අන්න එළියේ තියෙන බෙරය. ඒක කවුද කළේ? හිත. බෙරේ හරි කුරුල්ලා හරි බස් එක හරි ෆෑන් එක හරි කවුද මේ අරන් දෙන්නේ මතක් කර කර දෙන්නේ? මනස. මේ මොහොතේ ඒව ඇතුළට ආවේ නැහැ. මේ මොහොතේ ආවේ ශබ්ද සංඥා ටිකක් විතරයි. නේද? දැන් මොකකටද තට්ටු කරන්නේ? කොහොමද දන්නේ? හෙන්නේ ශබ්දයක් විතරයි. ශබ්ද සංඥාවක් විතරයි. ඊටුටි හිත නේද කිව්වේ? ඒකට හිතෙන් කියන දේවල් හිත ඇතුලේ කෙරෙන දෙයක් මිසක් එළිය දෙයක් නෙවෙයි. අන්නක තේරුම් ගන්න. හිත ඇතුලේ කරන වැඩේ හිත ඇතුලේ කරන වැඩක් කියලා අඳුර ගන්න. දැන් අපට ඔය නුවණ නැහැ. ඇයි? අපි සංසාරේ පුරුදු කරලා තියෙන්නේ ඕවා හිත ඇතුලේ කරනවා කියලා නෙමෙයි. එළියේ තියෙන දේවල් මේ දැනගන්නවා කියලා. නේද? බෙරේ තියෙන්නේ එළියේ කුරුල්ලා ඉන්නේ එළියේ අර යකඩයකට ගහන්නේ එළියේ. එහෙනම් තමයි අපි පුරුද්ද විශ්වාස කරන්න පුරුද්ද. අපි ඕක දැනගත්තා. දැන් බලන්න එළියේ තියෙන දෙයක් මම දැනගත්තා. ඔක නේද වෙලා තියෙන්නේ. බාහිරයි අභ්‍යන්තරයි. දෙපැත්තකට බෙදුවා නේද? අනෝ මේ බෙදීමට කියනවා ද්වයතාවය. දෙකොණක්. මේ පැත්තේ මොකද්ද උදයක් තියෙනවා ඒක දැනගන්න මේ පැත්තේ මම ඉන්න අභ්‍යන්තරේ. මම කියන්නේ මගේ ආයතන ටික. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මන. ওই ටික තමයි අපි අභ්‍යන්තරේ කියන්නේ. ඕකට සාපේක්ෂව එළියේ අරවා මේවා තියෙනවා කියලා දැනගන්නවා නේද? එතකොට ඕක හිතෙන් කරන ස්වභාවයක් නේද? බලන්න ආයතනයකට පුළුවන් සංඥාවක් අරන් දෙන්න විතරයි නේද? ඇහැට පුළුවන් රූප සංඥාවක්. එහෙම නැත්නම් වර්ණය පිළිබඳ හැඟීමක් අරන් දෙන්න විතරයි. ඇහැට පුළුවන් ද සද්ද සංඥාවක් කරන් දෙන්න සද්දය ගැන අදහසක් දෙන්න පුළුවන් ද ඇහැට? බෑ. නේද? ඇහැට පුළුවන් ද ගඳ සුවඳ ගැන අදහසක් කරන් දෙන්න සංඥාවක් කරන් දෙන්න? බෑ. ඒක නාසයේ කෘත්‍යයක්. ඇහැට ඒ වැඩේ කරන්න බෑ. කනට කරන්නත් බෑ නේද? ගඳ සුවඳ ගැන සංඥාවක් කරන් දෙන්න. කනට පුළුවන් සද්ද ගැන මොකක් හරි අපිට සංඥාවක් කරන් දෙන්න විතරයි. කනට පුළුවන් ද වර්ණය ගැන අදහසක් දෙන්න? බෑ. වර්ණ සංඥාවක් කරන් දෙන්න බෑ. ගන්ධ සුවඳ සංඥාවක් කරන් දෙන්න බෑ. ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න බෑ. රස සංඥාවක් කරන් දෙන්න කනට බෑ. නේද? රස සංඥාව අරන් දෙන්නේම දිව විතරයි. ඇහැටත් බෑ, කනටත් බෑ, නාසයටත් බෑ. දැන් දිවට පුළුවන් ද වර්ණයක් කරන් දෙන්න? බෑ. දිවට පුළුවන් ද ශබ්දයක් කරන් දෙන්න? බෑ. දිවට පුළුවන් ද ගඳ සුවඳක් කරන් දෙන්න? බෑ. දිවට පුළුවන් ද ස්පර්ශයක් කරන් දෙන්න? මේක ටිකක් පුළුවන් කියලා හිතෙන්නේ නේ. ප්‍රශ්නේ බිව්වොත් එහෙම දිව පිච්චෙනවා නේ. දිවද පිච්චුනේ කයද? කයයි. ප්‍රශ්නේ දැනෙන්නේ කයයි. අදගතිය දැනෙන්නේ කයට, සීතල දැනෙන්නේ කයට. දිවට දැනෙන්නේ රස. ඒ කියන්නේ දිව කියන්නේ මෙතන ජීවහායතනය. රස දැනගන්න පුළුවන් දිවට. නෑ? තද ගතිය, සීතල ගතිය ඒවා දැනගන්නේ කාය ආයතන. ඒත් කාය ආයතනෙට පුළුවන් ද රස දැනගන්න? නුවණින් හිතන්න. ජීවහායතනේ රස දැනගන්නවා මිසක් කාය ආයතනේ ඇඟිල්ලට පුළුවන් ද මොන රසයිද කියලා දැනගන්න? ආයතනය කියන එකට රස දැනගන්න බෑ. හරි? ජීවහායතනය විතරයි රස දැනගන්නේ. දැන් ඇහැ කියන්නේ චක්ඛායතනය කියන්නේ වර්ණ සටහන් දැන ගැනීම විතරමයි. රූප සංඥා. ඒකට බෑ රස්නේ සීතල අරව මේවා දැනගන්න. හරි? කරෝකෙන් තේරුම් ගන්න එක ආයතනකින් පුළුවන් ඒකට ආවේනික සංඥාවක් දැනගන්න විතරයි. ඇහැට පුළුවන් රූප සංඥාව දැනගන්න විතරයි. කියන්නේ වර්ණ ස්වභාවය. කනට පුළුවන් ශබ්ද සංඥාව දැනගන්න විතරයි. ඒ කියන්නේ කනට පුළුවන්කම තියෙන්නේ එක ශබ්දකින් තව ශබ්දයක් වෙන් කර දීම විතරයි. ඒකයි ශබ්ද සංඥාව. ඇහැට පුළුවන් එක වර්ණ සටහනකින් තව වර්ණ සටහනක් වෙන් කරලා දෙන ගතිය විතරයි ඇහැට පුළුවන්. තේරුණා? නාසයට පුළුවන් අනිත් ගඳ සුවඳ සංඥා වලින් මෙන්න මේක වෙනස් කියලා මේ ගඳ හරි සුවඳ හරි අනිත් ඒවට වඩා වෙනස් කියන ඒ ගාහන සංඥාව දෙන්න විතරයි. දිවට පුළුවන් යම්කිසි ආවේනික රස සංඥාවක්. මේ රස සංඥාව අර රස සංඥාවට වඩා වෙනස් කියන්නේ විතරයි. නේද? දැන් දිවට පුළුවන් ද මේ රස අර සද්දෙට වඩා වෙනස් කියන්නේ? නෑ, සද්ද සංඥා ගැනීම දිවට අදාළ නැහැ. සද්ද ගැන කතා කරන්න නම් සෝත ආයතනෙට යන්න. වර්ණ ගැන කතා කරන්න නම් චක්ඛ ආයතනෙට යන්න. ගන්ධ සුඳ ගැන කතා කරන්න නම් ගහන ආයතනෙට යන්න. නේද? මොකද ඒ ආයතනෙට විතරයි ඒවට අදාළ සංඥාව ගන්න පුළුවන්. හරි? දර් කයට පුළුවන් පොට්ටබ්බ සංඥාව. ඒ කියන්නේ ස්පර්ශයෙන් අපි දැනගන්නේ ඔය තද ගතිය, මෙලෙග් ගතිය, සීතල ගතිය, රස්නී ගතිය, ඔය වගේ දේවල්. කාය ආයතනෙන් දැනගන්නේ නේද? ඒකට කාය ආයතනෙන් දැනගන්න එක ඇහෙන් දැනගන්න පුළුවන්ද? බෑ. කනෙන් දැනගන්න පුළුවන්ද? චක්ක සෝත ආයතනෙන්. බෑ. සෝත ආයතනෙන් දැනගන්නේ ශබ්ද. නේද? ගහනායතනේ නාසයෙන් දැනගන්නේ ගඳ සුවඳ විතරයි. කයෙන් දැනගන්න බෑ ගඳ සුවඳ. නේද? රසෙන් දැනගන්න බෑ ගඳ සුවඳ රස සංඥා. දැනගන්නේ ඒ ජීවහාය. පැහැදිලිද ඔය ටික? ආයතන ටික හොඳට පිරිසිඳ දකින්න ඕන ධර්මයේ දකින්න නම්. නිවන් අවබෝධ කරන්න නම් ආයතන පිරිසිඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. මොකද අපි ආයතන වලට මුලා වුණ හින්දාමයි සසරේ යන්නේ. දුක ඇති කරගන්නේ. මේ ආයතනේ කරන දේ ඇත්ත ඇදියට දකින්න නැති නිසාමයි සසරේ යන්නේ. එහෙමනම් මේ ආයතන ටික නුවණින් නැවත නැවත විමසන්න ඕනේ. මේවට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? අපිව මුලා කරන්නේ කොහොමද? ඔන්න ওই දෙක ඉන්දට නුවණින් දකින්න. ඒකට චක්කායතනෙට පුළුවන් වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි කියන එක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක පැහැදිලි නැත්නම් ආයේ විමසන්න ඕන. ඒතර අපි චක්කායතනෙ කියන්නේ ඇහැටනම් ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි. අපි ඇහැ කියන තැනින් අරන් දෙන්නේ ගඳ සුවඳ නම් ඒක චක්කායතනෙ වෙන්න බෑ නේද? ඒකට එහෙනම් ගහන ආයතන කියන්නේ. නේද? අපි සම්මතේට ඇහැ කියලා කියන තැනකින් සද්දයක් නම් දැනගන්නේ ඇහැක් වෙන්න පුළුවන්ද? එතකොට ඒක තේරුම් ගන්න ඕනේ ඒ සෝත ආයතනෙ හටගෙන තියෙන්නේ. නේද? දැන් ඇහැ කියන තැන ඇල්ලුවොත් එහෙම රිදෙනවද දකින්නවද? Taman sammaten ehe kiyala tiyena tanata angilla tibbot ehema පෙනෙයිද රිදෙයිද? රිදෙයි. එතකොට රිදෙන තැන නම් ඒකට චක්කායතන කියන්න පුළුවන්. කාය ආයතන නේද? දැනීමක් කරන් දෙන්නේ කාය ආයතන. එහෙන් අරන් දෙන්නේ දැකීමක්. කියවන්න පුළුවන් එහෙන්. කියවනකොට ගන්නේ වර්ණ සංඥා නේද? මේ ළඟදී අපි ගමනක් යනකොට අපි දැක්කා මේ නම් දැක්කා සිංහල හෝඩිය ලියලා තිබුණා. අර ඉස්කෝලේක විත්තියක ලොකුවට අකුරු ලියලා. ඈ ඒකට නම දීලා තිබුණේ හෝඩිය කියලා නෙමෙයි. අක්ෂර කියලාත් නෙමෙයි. වර්ණ. වර්ණ යෙදුම තමයි සිංහල වර්ණ සංඥාදම සිංහල වර්ණ සංඥා කියලා තමයි ඉස්සර මේ අකුරු වලට කිව්වේ. ඒකට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඇයි ඔක ඇහෙන්නේ ගන්න? නේද? වර්ණ සංඥා ටිකක් අරගෙන තමයි අපි අකුරු ටිකට තේරුම් දෙන්නේ. සිංහල වර්ණ සංඥා වගේ මට මතක දාලා තියෙනවා. පරණ සිංහල පොත්වල බලන්න. අකුරු කියලා නෙමෙයි. අක්ෂර කියලා නෙමෙයි. ඔය දැන් වර්ණ හෙන් දැකලානේ ඔය වර්ණ සංඥාවක් කරන් ඕකනේ අකුරක් කියලා අපි අපේ තියෙන පරණ ඉගෙනගෙන තියෙන ඒවායින් ඕකට තේරුමක් දෙනවා නේද? ඇත්තටම අරන් තියෙන්නේ වර්ණ හැඩය. එතකොට එහෙන් ගන්න පුළුවන් වර්ණ අකුරු කියෙව්වත් අරන් තියෙන්නේ වර්ණ. වර්ණ සංඥාවට හිතෙන් දීපු තේරුමක් තමයි ඒ අකුරු කියවනවා කියන්නේ. ඔව් ඒ වර්ණයක් කියනකොට වර්ණයකට හැඩේ වර්ණේ පැතිරිලා තියෙන එකට අපි හැඩේකුත් දෙනවා. ඈ ඒ වර්ණ සංඥාව ඒක තමයි අපි රූප සංඥාව කියන්නේ එහෙන් ගන්න. හරි? ඒකට ඊට අමතර දෙයක් එහෙන් ගන්න බෑ. ඇහැට පුළුවන් ද දැනීමක් ගන්න? බෑ. අන්න ඔක හොඳට වෙන් කරගන්නවා. ඇහැට බෑ ප්‍රශ්නයක් සීතලක් ගන්න. එහෙම ගන්නවා නම් ඒක කාය ආයතනෙ මිසක් චක්ක ආයතනෙ නෙවෙයි. හරි. එතකොට අපි මේ ඇඟිල්ලෙන් ඇනලා තියෙන්නේ ඇහැට නෙමෙයි. කාය ආයතනෙට ස්පර්ශයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ රිදිලා තියෙන්නේ. නැත්තම් පෙනීමක් නෙවෙන්න ඕන. නේද? එතකොට අපි මේ චක්ක ආයතනෙ ඇහැ කියලා හිතාගෙන හිටියට එතන තියෙන්නේ කාය ආයතන. නේද? එතකොට මේ මාංශ ඇහැ කියන එක නිවේයි ඇත්ත වශයෙන් චක්කායයි. මස්සලින් හැදිලා තියෙන ඒවට දැනෙන්නේ මේ කාය ආයතන කොටසක් නේද? දැනීම, රිදීම, අල්පෙනෙත් එකකින් එනගෙන ගියෝ. ඒ තැන හොයාගන්න පුළුවන් මේක කාය ආයතනද චක්ක ආයතනද කියලා. එතකොට ඔන්න දැන් සම්මතෙන් හිතාගෙන හිටිය ඇහැයි ඇත්ත වශයෙන් යථාභූත ඥානෙන් දකින ඇහැයි වෙනස්. දෙක. ඔන්නඔක තේරුම් ගන්න. අර මේ සම් අපි නුවණින් දකිනකොට සම්මතෙන් හිතාගෙන හිටියේ වයින් ටික ටික මිදෙනවා. හරි. එතකොට යම් කිසි තැනක දැකීම ඇති කරනවා නම් එතන තමයි චක්කායතනෙ හටගෙන තියෙන්නේ. යම් කිසි තැනක දැනීම ඇති කරනවා නම් එතන හටගෙන තියෙන්නේ කාය ආයතන. කණෙන් පුළුවන්ද මේ කණ ඇල්ලුවාම නම් දැනෙනවා. දැනෙන්නේ සද්දේද රිදෙන ගතියද? අහලා සද්දේනේ දැනගන්න. අහන්නේ සද්දේනේ. සද්දේ අහනවා නම් සෝතය. රිදෙනවා නම් කන කොනිටල බලන්න ඇහෙනවද රිදෙනවද? මොකද වෙලා තියෙන්නේ? දැනුම ගන්න බෑ. දැනුම ගන්න හිතෙන් කනට පුළුවන් සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. සද්ද සංඥාව ගැන හිතන්නේ අපේ පෙර අත්දැකීමුයි අරවයි මේවයි නේද? කලින් දැනගෙන හිටියේ නැත්නම් ওই සද්දේ මොකද්ද කියලා අලුත් දෙයක් නේද? ඒ දැනගන්නේ දේවල් ගැන මිසක් සද්ද නෙමෙයි. සද්දේට අදාළ දේවල් ගැන නේද දැනගන්නේ? සද්දේට අදාළ දේවල් ගැන. ওই සද්දේ කාක්කෙක් ගියා, ওই සද්දේ කුරුල්ලෙක් ගියා, ওই සද්දේ යකඩයක් තවනවා, ওই සද්දේ බෙරයක් ගන්නවා. ඔය එළියේ තියෙන දේවල් ගැන නේද දැනගන්නේ? ඒ සද්ද ගැන නෙවෙයි. සද්දවලට අදාළ දෙයක් පනවනවා. ඒක කරන්නේ ඔන්න හිතෙන් කියන එක තේරුම් ගන්න. පෙර අත්දැකීම්, පෙර ඉගෙනගෙන තියෙන ඒවා වලින් නේද ඒක කියන්නේ. නේද? නොදන්න දේවලු දැනගන්නේ දැන් දැනට දන්න දේවල් වලට අහු වෙන්නේ නැත්නම් ඕක අලුත් දෙයක්.
සම්බන්ධ කරගන්න.
ඒ දේ තියෙන්නේ කොහෙද?
මනසේ.
මනසේ හදාගත්තට අපි විශ්වාස කරන්නේ ඒ දේ එළියේ තියෙනවා නාමතු දෙයක් තියෙනවා. ඒ සද්ද ගැන නෙමෙයි දැන් හිතන්නේ. ශබ්දය නිසා අපි පණවන දේ. ශබ්දය නිසා අපි එළියේ තියෙනවා කියලා හිතාගන්න දේ ගැනයි ඔය අදහස. ඒක මනසෙන් කරන වැඩ. ඒක මුලාවෙන් කරන වැඩ. මන ආයතනෙන් කරන වැඩ. ඔව් එතකොට මොන ආයතනේද හටගෙන තියෙන්නේ? කාය ආයතනේද සෝත ආයතනේද? කාය ආයතනේ. ස්පර්ශය දැනුණා නම් කාය ආයතනේ. එතකොට මෙතන කන වෙන්න බෑ. මෙතන කාය ආයතන. අපි සම්මතෙන් කන කියන එකෙන් මිදෙනවා දැන්. අපි වරද්දලා මේකට කන කියලා තියෙනවා. නේද? ඔය කයේ කොටස, කාය ආයතනේ කොටස. අල්පෙනිත් එකකින් ඇන්නොත් එහෙම සද්දෙද ඇහෙන්නේ නැත්නම් රිදෙනවද? රිදෙනවා. රිදෙනවා කියන්නේ කාය ආයතන කොටස. කාය ස්පර්ශය. නේද? නැත්නම් අයිස් කැටයක් තිබ්බොත් සද්දේ ඇහෙයිද නැත්නම් සීතලද නේද? දැනෙනවා නම් ඒක කයද සෝත ආයතනේ. කය, කාය ආයතන. මේ විදිහට ආයතනේ අඳුරගන්න. මොකද ආයතනේ අඳුරගන්නේ ක්‍රියාවෙන්. දැකීම වෙනවා නම් චක් ආයතනේ. සීම වෙනවා නම් සෝත ආයතනේ. ගඳ සුවඳ දැනීම වෙනවා නම් ඝාන ආයතනේ. රස දැනීම වෙනවා නම් ජීව ආයතනේ. ස්පර්ශයක් නම් දැනෙන්නේ කාය ආයතන. පැහැදිලි නේද? අපි ඒ ආයතනේ තියනවාද කියලා දැනගන්නේ ආයතනේ කරන කෘත්‍යයෙන්. හරි? දැන් දොස්තර ඇහැ පේනවාද, ඇහැක් වැඩ කරනවාද කියලා හොයන්නේ කොහමද? අකුරු ටිකක් දීලා කියවන්න කියනවා නැත්නම් පාට ටිකක් දීලා අඳුරන්න පුළුවන්ද කොහොමද? මොකක්ද දැන් තෙනීම? තෙනීමෙන් තමයි ඇහැක් තියෙනවා කියලා. එහෙනම් කන ටෙස්ට් කරනකොට ශබ්ද අහන්න දෙනවා නේද? එතකොට ඇහෙනවද 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 ඇහෙන්නේ නැත්නම් ඉතින් කනක් නැහැ. තේරුමක් නැහැ. ඇහෙන්නේ නැත්නම් කනක් තියෙනවා කියන එකේ තේරුවක් තියෙනවද? නැහැ. දැන් බෝනික් එකේ කනක් තියෙනවා කියලා අපි කියනවා සම්මතයට. තේරුමක් තියෙනවද? ඒ කණෙන් ඇහෙන්නේ නැහැ. එතකොට ඒකට සෝත ආයතන කියන්නේ නේද? ඒ සම්මතයට නිකන් හිතාගෙන ඔක කන කියලා හිතාගෙන ඉන්න අය උනාට කනක් නෙවෙයි. බෝනික්කගේ ඇහැ ඇහැ කියලා කතා කරන්න පුළුවන් හිතාගෙන ඉන්න පුළුවන්. ඒක ඇහැක්ද ඒ උනාට? කෘත්‍ය වශයෙන්. දැකීමේ කෘත්‍ය වශයෙන් ඇහැක් නෙවෙයි නේද? එතකොට තේරුම් ගන්න ඇත්ත ඇති හැටියට ආයතනෙ කියන්නේ ඒකෙන් කරන ඒ ක්‍රියාව කරන දේට තමයි අපි පෙනීම තියනවා නම් විතරයි ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. ඇසීම තියනවා නම් විතරයි කනක් ගැන කතා කරන්න පුළුවන්. ගඳ සුවඳ දැනීම තියනවා නම් විතරයි නාසයක් ගැන කතා කරන්න පුළුවන්. රස දැනීමක් තියනවා නම් විතරයි දිවක් ගැන කතා කරන්න පුළුවන්. ස්පර්ශ දැනීමක් තියනවා නම් විතරයි කාය ආයතන ගැන කතා කරන්න පුළුවන්. ඕවා සිද්ධ වෙන්නේ නැත්නම් ආයතනෙ හටගෙන නැහැ. පෙනීම වෙන්නේ නැත්නම් ඇහ හටගෙන නැහැ. ඇසීම වෙන්නේ නැත්නම් කනක් හටගෙන නැහැ. ගඳ සුවඳ දැනීම වෙන්නේ නැත්නම් ඒ ගහන ආයතනේ නාසය හටගෙන නැහැ. රසක් දැනෙන්නේ නැත්නම් දිව හටගෙන නැහැ. ස්පර්ශයක් දැනීමේ හැකියාව නැත්නම් කාය ආයතනේ හටගෙන නැහැ. සිතීමක් නැත්නම් මන ආයතනේ හටගෙන නැහැ. ඒ දැන් හිතන්නේ නැතුව ඉන්නවා කිව්වට ඔය දන්නේ නැතුව මිසක් හිතන්නේ නැතුව ඉන්නවා නෙවෙයි. නේද? හිතෙනවා ඒක තමයි. හිතන බව දන්නේ නැහැ. අපේ සිහිය නැහැ. නේද?
උසර හිතන්නේ නැතුව ඉන්නවා කියන්නේ එක අරමුණක තියෙන එකයි අපි හිතාගන්නේ.
අපි හිතාගෙන ඉන්නේ එක අරමුණක තියෙනකොට මං හිතන්නේ කියලා. ඒ කියන්නේ අරමුණ ගැන හිතනවා. අරමුණ ගැන දන්නවා නේද? අරමුණේ හිත තියනවා කියලා දන්නවා නේද? ඒ සඳහා හිත හදනවා. ආයෙ හිත හදනවා. එකක් දිහා බලා ඉන්නවා කියන්නේ එක හිතක් නෙමෙයි ආයෙ ආයෙ ඒ හිතම කියන්නේ ඒ දේ දැනගන්න අලුත් අලුත් හිත හදන. එතකොට ඒ අරමුණකට අවධානය යොමු කරගෙන ඉන්නවා කියන්නේ ඒ අරමුණ සඳහා නැවත නැවත හිත සකස් වෙනවා කියන එක. නැතුව හිතන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. සමාධිය කියන්නේ එක එක ආයතනකින් අපි නැවත නැවත සිත් හදනවා. අනිත් ආයතන වලට යන්න දෙන්නේ නැහැ. හරි. සමාධිය වෙන්න එන්න ප්‍රබල වෙනකොට දැන් සද්ද ඇහෙන්නේ නැති එක ටික ටික සද්ද පස්සේ දුවන එක අඩු වෙනවා. එහෙන් දකින්න ඒවා පස්සේ දුවන එක අඩු වෙනවා. ගන්ධ සුවඳ පස්සේ දුවන එක අඩු වෙනවා. රස පස්සේ දුවන එක අඩු වෙනවා. ස්පර්ශ පස්සේ දුවන එක අඩු වෙනවා නේද? එතකොට එක ආයතනකින් කරන දේකට සිහිය ආයයි තියාගෙන ඉන්න එක තමයි සමාධියේදී කරන්නේ. දැන් මූලික සමාධිය කෙනෙකුට පුළුවන් ඔය එකාකාර සද්දයක් අහගෙන ඉඳලත් සමාධිගත වෙන්න පුළුවන්. දැන් ටිකක් හිත එකඟ වෙනකොට ඔන්න ඇහෙන්න ගන්නවා. ඔරලෝසුවේ සද්දේ කලින් ඇහුන්නේ නැහැ උගනේ. ඔරලෝසුවේ තියනවාද කියලාවත් දන්නේ නැහැ. ටිකක් හිත එකඟ වෙනකොට ටක් 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 ගාලා එහෙන්න ගන්නවා. එතකොට ඕක අහගෙන හිටියොත් වෙන ඒවට හිත යන්නේ නැති හින්දා තමයි ඕක ඇහෙන්නේ. ඒකට විතරක් අවධානය දෙන්න. කොහොම ටිකක් වෙලා අහගෙන ඉන්න පුළුවන් නම් දන්නේම නැතුව තමන්ගේ හිත සමාධි වෙනවා. එතන එක එක අරමුණකට හිත යොමු වෙලා
නැහැ.
ඔව් සමාධිය හදාගන්න හොඳ විදිහක් ඒක. ඔරලෝසුවේ සද්දය ඇහෙනකොට ඕකත් ඇහෙන්නේ නැහැ කී කියා ඉන්න එපා. ඒක අහගෙන ඉන්න. ඒ ටිකක් වෙලා අහගෙන ඉන්න. එතකොට Tamanට පේන හොන්න දැන් හිත එකඟ වෙලා. ඇයි අනිත් අරමුණු වලට හිත යන්නේ නැහැ? මේක ඇහෙන්නේ ඒකයි. ඒක හොඳට නොකඩවා අහගෙන ඉන්න පුළුවන් නම් ඒකෙන් යන්න පුළුවන් සමාධියට. අපි හුස්මේ කරන්නේත් ඔය උපක්‍රමෙමයි. වෙන් නිකන් ඉන්නකොට හුස්ම පේන්නේ නැහැ. අපේ හුස්ම දිහා බලලා ඒකට අවධානය තියාගෙන ඉන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් ඒවට හිත යන එක නවත්තන එක. එතකොට මේක මත ආයෙ හිත හැදෙනවා. මේකටම අවධානය තියනවා කියන්නේ. ඒ සමාධිය කියන්නේ උපක්‍රමයක්. අනිත් ආයතන පස්සේ දුගෙන එක යටපත් කරනවා. ඒකෙන්. හරි. ඒ සමාධිය කියන්නේ සමතෙන් කරන උපක්‍රමයක් යොදාගෙන අපි අනිත් අරමුණු වලට හිත දුවන්නේ නැතුව එක අරමුණකම ආයෙ ආයෙ අවධානය තියාගන්න බලන්න. පැහැදිලිද? එහෙම හිතියටම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි හිතට නම් ලොකු සහනයක් තියෙනවා. දැන් කලින් වගේ වෙහෙස වෙන්නේ නැහැ අරව මේව පස්සේ දුබල. විවේකයක් තියෙනවා. චිත්ත විවේකේ. හරි? එතකොට චිත්ත විවේකේ එනකොට අපි ඔය දුගවන්නේ ඔය නීවරණ ධර්ම වලින්නේ.
ඒක අනුසයයටපත්
වෙනවා. නීවරණ අනුසය නෙමෙයි. නීවරණ උඩ තියෙන ඒවා. දැන් තරහ කියන එක උඩ තියෙන දෙයක්. අනුසයන් නෙමෙයි. නේද? තරහ රම් බණින්නේ. ඒක උඩ තියෙන දෙයක්. තරහ ඒක යටපත් වෙනවා. ඊළඟට ඇලෙන ගතිය. කාමච්ඡන්දය. ඒක ඒ කියන්නේ අරමුණු පස්සේ දිගින් දිගට හිතාගෙන යනවනේ ඇලීම හින්දා. නවත්ත ගන්න බෑනේ. නේද? අපි ආස කරන අරමුණක් ආවහම ඕක පස්සෙමයි හිතාගෙන යන්නේ. එතකොට ඒක නවතිනවා මේ උපක්‍රමෙන් අපි ආයෙ මෙතෙන්ට ගේනවා හුස්මට ගේනවා නැත්නම් අර ඔරලෝසුවේ සද්ද විතරක් අහගෙන ඉන්නකොට අපි කෑමක් ගැන හිතන්න යන්නේ නැහැ නේද මේ මේකට අවධානය යොමු කරලා අනිත් ඒවා යටපත් කරනවා ඒ කියන්නේ නීවරණ යටපත් කිරීමක් තියෙනවා නීවරණේ ආවේ කොහොමද කියලා හොයන්න යන්නේ අපි ඒක ගැන හිතන්නේ නැතුව ආපහු මේකට ගන්න හරි වෙන එකකට දුවන්න හදනකොට ආයෙ මෙතෙන්ට ඇදලා ගන්න අවුව ගැන දැන් හිතන්න නේ වෙලාව නෙවි. දැන් මේතන බලා ඉන්න ඕනේ. නේද? එහෙම එහෙම මේකට ගේනවා කියන්නේ උපක්‍රමයක්. උපක්‍රමයකින් අපේ හිත ටිකක් කීකරු කරගන්නවා. අරව මේවා එහෙම හෙදුවන්නේ නැහැ. ඔතන ඉන්න ඕන. ඔතන ඉන්න ඕන. ඔතන ඉන්න ඕන. කියලා ආය ආය ගේනකොට 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 ටිකෙන් ටික ඔතන ඉන්න ගන්නවා. ඒක තමයි සමාධිය. එතකොට සමාධියට එනකොට ඔන්න නීවරණ ටික ටික යටපත් වෙනවා. තරහ යන්නේ ඇලිමෙන්නේ නේද? නිින්ද යන්නේත් නැහැ. ඉතින් හොඳට සිහිය තියෙනකොට අවධානය තියෙනකොට සමාධිය. තීන විද්‍යාවත් යටපත් වෙනවා. අයි මේ අරමුණේ අවධානය තියාගෙන ඉන්න ඕනනේ. ඉතින් ඒකට ඇහැරලා ඉන්න එක. නිින්ද ගියොත් මෙතන සිහිය අවධානය හිතින් නැහැ. නේද? දැන් ඔරලෝසේ සද්දය අහගෙන ඉන්නකොට නිදා ගන්න පුළුවන්ද? නිදා ගන්න පුළුවන්. එතකොට සද්දය ඇහෙන්නේ. අවධානය නැහැ. නේද? අහගෙන ඉන්නවා කියන්නේ නිදිද? නෑ, තීන මිද්දේ ඉඳන් ඕක කරන්න බෑ. ඒකට උත්සාහයක් තියෙන්න ඕන. නැගිටලා ඉන්න ඕන. ඔව්. මොකක් හරි ඒකම ආයේ ආයේ අහගෙන ඉන්නවා කියන්නේ අවධානේ තියනවා. නිදි නෑ. තීන මිද්දේ යටපත් වෙනවා නේද? එතකොට. පේනවද? එතකොට හිත විසිරෙන එකට මොකද වෙන්නේ? එහෙම එහෙ දුවන කලබල ගතිය. ඒකත් යටපත් වෙනවා. ඒක තමයි උද්දච්ච කුච්චේ කියන්නේ. නේද? මේක විතරක් කොහම ඔහම ආයේ ආයේ ඒකම අවධානේ තියනවා. ඈ? එතකොට මෙච්චර වෙලා දැන් හිත එකඟ කරගන්න පුළුවන්ද කියලා යම් කිසි සැකයක් තිබුණා නම් ඔන්න ඕක දුරු වෙනවා දැන්. විචිකිච්ඡාව දුරු වෙනවා කියන්නේ. එතෙන්ට අදාළ විචිකිච්ඡාව දුරු වෙනවා. එතකොට ඔන්න සමාධිය ප්‍රබල වෙනවා කියන්නේ බලන්න නීවරණ ටික යටපත් වෙනවා. හැබැයි තාම ධර්මයක් දැක්කේ නැහැ. හොඳ සමාධියක් තිබුණා කිව්වට ධානයක් වැඩුවා කිව්වට ධර්මය දැක්කා වෙන්නේ නැහැ. මේ උපක්‍රමයකින් හිත සංසුන් කරගත්තා විතරයි. හිතේ කලබල ගතිය අඩු කරගත්තා විතරයි. හිතේ මැලි බව අඩු කරගත්තා විතරයි. හිත විසිරෙන ගතිය අඩු කරගත්තා විතරයි. නේද? දැන් නීවරණ යටපත් කරගත්තා විතරයි. හැබැයි එහෙම කිව්වට ඒකත් ලොකු දෙයක්. මොකද අපි ඔය භාවනාව නොකරන වෙලාවට ඉන්නේ නීවරණ ගොඩේ. කොහොම හිත එකඟ කරගත්තාම තමයි නීවරණ ටික යටපත් වෙලා තියෙන්නේ. හිත එහෙම එහෙ දුවනවා කියන්නේ නීවරණ ගොඩේ ඉන්නේ.
සම්ප්‍රප්‍රයෝගයක් වෙනවා.
සම්ප්‍රප්‍රයෝග නෙමෙයි සම්්‍යක් ප්‍රයෝගයක්.
ඔව් සම්්‍යක් ප්‍රයෝග.
නුවණින් කරන උපක්‍රමයක්. දැන් උපක්‍රමයකින් අපි හිත එක තැනක තියාගෙන ඉන්නවා. හරි? දැන් හිත හරියට අර පොඩි ළමෙක් වගේ කියලා තියෙනවා. බලා හිටියේ නැත්නම් එහෙම එහෙ දුවනවා අරව මේව නේද දඟලනවා නා ටිකක් මේ හානි කර දේවල් පිහියක් වගේ එකක් දැක්කොත් දැල්ලක් වගේ දෙයක් දැක්කොත් අල්ලන්න බලනවා නේද අනතුරුදායකයි එතකොට ඒ වගේ දෙයකට යනකොට අපිට නවත්තන්න වෙනවා නේද හැබැයි සමහරු ඉන්නවා මෙයා මොනව කරන්න හද ඕක කරන්න ඕක කරන්න ඕක කරන්න ඕක කරන්න එහෙම කියලා පොඩි ළමෙක් හදන්න ගියොත් මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට එයා මොනවා කියුවත් අහන්නේ නැහැ. එහෙනම් මේකම එපා එපා එපා. එපා කියන එක ගණන් ගන්න. එතකොට කියනවා ළමයා මුරණ්ඩුයි කියලා. මං කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ඒ මුරණ්ඩු කරලා තියෙන්නේ තමන්මයි. අයි කරන්න ඕන දේවල් වලටත් එපා. එයාට මුකුත් කරන්න දෙන්නේ නැහැ. මොනවා කරන්න ගියත් එපා 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 එපා. එතකොට ළමයා අහන්නේ නැහැ. හිතත් ඔහොම තමයි. කරන්න යන දේ ඉපා ඉපා කිව්වොත් හිත ඕකට කැමති නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන සමහර දේවල් වලට පොඩ්ඩක් ඉඩ දෙනවා. නරකම පැත්තට යනකොට නවත්තනවා. කියන්නේ හිතපු ගාම පොඩි දඬුවමක් දෙන්න ඕන. දඬුවම් නොකරම හදන්නත් බෑ. සැර කරන්නේ නැතුවම හදන්නත් බෑ. හැමතිස්සෙම සැර කරන්න ගියොත් මුරණ්ඩු වෙනවා හැදෙන්නේ. සැර නොකර හිටියත් හැදෙන්නේ නෑ. ඔන්න ඔය වගේ හරි පරිස්සමින් තේරුම් ගන්න ඕන මේ හිත සංවර කිරීම සමාධිය හදාගෙන අපි බලෙන් මම මෙතනම ඉන්නවා හෙල්ලෙන්නේ නැහැ කොහෙවත් යන්නේ නැහැ කියලා තියන්න ගියාට තියාගන්න බෑ තත්පර දෙකකට වඩා ඉන්නේ පුළුවන් නම් තියාගෙන බලන්න දැන් සමාධිය ඉන්න හදන්නේ ආයි කොහෙවත් යන්න බෑ ඔතනම ඉන්නවා කියලා පටන් ගන්නවා ඕනනම් තත්පර දෙකක් තියාගෙන ඉන්න ඊට පස්සේ තමන්ට හොරෙන් දුක. බලෙන් තියාගන්න බෑ මේක. උපක්‍රමයක් දාන්නේ. මොකද්ද උපක්‍රමය? අපි හිතට කියන්නේ දැන් ඔතන ඉන්නවා කියලා. අපි අර සත්‍යය අහගෙන ඉන්න ඔරලෝසුවේ සද්ද. ටි ටි ටි. කොහොමද දැන් උපක්‍රමය? නේ. දැන් මෙයාට කිව්වේ නෑ මේක එක තැනක ඉන්න කියලා. එහෙම නැත්නම් අපි කියන අපි මේ හුස්ම දිහා බලාගෙන ඉමු පොඩ්ඩක්. මෙතන මෙතන. ඕ ඔය භාවනා ඔක්කොම උපක්‍රම. හිතට හොරෙන් හිත අපි කීකරු කරගන්නවා. ඒ කියන්නේ බලෙන් මේක ඉන්න කිව්වොත් ඉන්නේ. අර පොඩි ළමයා වගේ තමයි. අපි උපක්‍රමශීලීව එහෙම හෙදුවන එක නවත්තනවා. හරි? ඔව්. తాවකාලිකව හරි පුරුදු කරනකොට ඒකට පුරුදු වෙනවා. දැන් ළමෙක් පිහියක් ගන්න හදනකොට ආ ඕක ගන්න එපා ඕක කියලා බැන්නහම මොකද වෙන්නේ? අහක බලනකන් ඉඳලා එයා ගන්නවා පිහිය. නේද? දැන් එයාට ගන්න එපා කිව්වොත් කොයිලා හරි Taman අහක බලනකොට අරගත්තා. එහෙම වෙනව නේද? දැන් උපක්‍රමශීලීව පියා එයාට වෙන සෙල්ලම් බඩුවක් දෙනවා. මේක ඔකට වඩා හොඳයි. දැන් අරක ගන්න යන්නේ. මොකද එපා කිව්වේ නේ? එයාට අපි ඊට වඩා මේක හොඳයි ඕකට වඩා කියන අදහස දෙනවා. අර එපා කියන එක නෙමෙයි දෙන්නේ. එපා කිව්වොත් එහෙම හිත ඕකමයි හොයන්නේ. දැන් සමහරු බලෙන් තරහව නවත්තන්න යනවා. ඉතින් නවත්තන්න බෑ. බලෙන් ලෝභය, ඇලීම, රාගය, කාමය ඕව නවත්තන්න යනවා. එහෙම නවතින්නේ නෑ. මොකද එපා කියන දෙයමයි මේ හිත කරන්න හදන්නේ. එහෙනම් අපි උපක්‍රමයක් යදනවා ඕකට යන්න නොදී මේක පොඩ්ඩක් කරන්නකෝ. අර පොඩි ළමයාට සෙල්ලම් බඩුවක් දෙනවා වගේ ඈ මේ හුස්ම දිහා පොඩ්ඩක් බලලා ඉන්නකෝ. ඕක හරි ලස්සනයි. මෙච්චර කල් බලන් හිටියේ නෑ නේ. බලන් ඉඳලා බලන්න හරි ෂෝ.
තහනම් වචන එපා.
වෙන ඒවා යන්න එපා කියන්නේ නෑ. ගියොත් එහෙම අපි දකිනවා නෑ. ගියා කියලා දකිනවා. දැක්කහම ඒකට බනින්න යන්නේ දුක් වෙන්න එපා හිත දිව්වට. අදිව්වට කමන්නේ ඔබ හිතේ හැටින්. දැන් පොඩ්ඩක් ආයේ මේ හුස්ම දිහා බලලා ඉන්නකො කියලා මතක් කරලා දෙන්න. ආයේ ගේනවා මෙතනට. ආපහු දුවනවායි දැන් ඒක තමයි හැටි. ආයේ ඒකට බනින්න යන්නේ නැහැ දිව්වට. ඔయిత වඩා හොඳයිනේ මෙතන බලා හිටියනම් ලොකු සහනයක් තියෙනවා නේ පොඩ්ඩක් බලා ඉන්න. ආයේ ගේනවා. ඒකට දිව්වා කියලා දැක්කහම පොඩ්ඩක් hina වෙලා ආපහු මතක් කරන්න මේ භාවනා ආරමු. ආයේ ආයේ ගේන එක සතුටෙන් කරන්න. කරදරයක් වදයක් කරගන්න එපා. හරි? දැන් අනේ මට නම් බෑ හිත එකම් කරන්න කියලා පටන් ගන්නවා. ඉතින් බෑම තමයි. ඈ? මේක බලෙන් කොහොම හරි අදනම් මේක තියා ගන්නවා. එහෙම නෙමෙයි. එහෙම කළත් බෑ. කරන්න තියෙනවා මේ පොඩ්ඩක් මේ හුස්ම මෙතන මොකද්ද වෙනවා මෙච්චර කල් දැකලා නැහැ නේ පොඩ්ඩක් බලා ඉන්නකො මොකද්ද වෙන්නේ කියලා. අලුත් දෙයක් දකින්න. එතකොට හිත ආස. ඈ මේක ටිකක් තියාගෙන ඉන්න. එතකොට ඒ දකින්නකොට සතුටක් ගන්න හිතට. ඒක මේ කරදරෙන් කරන අමාරුවෙන් කරන එහෙම දෙයක් කියලා පෙන්වන්න එපා. හරි? දෙයට සිහිය තියාගෙන ඉන්න. ඉතින් දන්නේ නැතුව දුවයි. ඒ පරණ පුරුද්ද. එතකොට දිව්වා කියලා මම මෙන්න මොන වෙන මොනවද හිත හිතා ඉන්න විනාඩි 5කට විතර පස්සේ මතක් වෙයි. දැන් මේ අවදානේ නැහැ නේ වෙන මොනවද හිත හිතාන ඉන්නේ නේද? මතක් වුණ ගමන් හිතට බනින්න යන්න එපා. දුක් වෙන්න යන්න එපා. මම මෙච්චර උත්සාහ කරනවා ඒ වුණාට මෙතන ඉන්න බෑනේ කියලා බනින්න යන්න එපා. ආ මෙන්න එළියට ගිහින්ලා නේද කියලා දැක්කා කියලා hina වෙන්න. මම දැක්කා කියලා ආපහු දැන් ආයේ මෙතන පොඩ්ඩක් බලා ඉන්නකෝ මේ හුස්ම දිහා කියලා අවදානේ ගෙයි. හරි. ඒක සතුටෙන් කරා. දුක් වෙවි කරන්න එපා. මේ හිතට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. මේ ළමයා කොච්චර කිව්වත් අහන්නේ නෑ කියලා තව ටිකක් බණි. ඕ උදේ දැන් කීතරක් එපා කිව්වද කරන්න. අහයිද ඒකවල? අහන්නේ. බලන් ඉන්නකම් බයට පොඩ්ඩයි ඉඳි අහක බලපු ගමන් ඒ වැරද්ද හිතත් වඩා කරා. හරි. එතන ළමයි නරක් කරන්නේ අපිමයි. හිත නරක් කරන්නේ අපි. හිත උපක්‍රමයකින් එක අරමුණක ඉන්න පුරුදු කිරීම තමයි සමාධියදී කරන්නේ, සමතේදී කරන්නේ. පැහැදිලි. එතකොට ටිකෙන් ටික ඒකට ආසා හිතෙන විදිහට මෙතෙන්ට ගේන්නේ. එතන තමන් නිතරම hina වෙලා මේ දිහා බලා ඉන්න කියලා මතක් කරලා දෙන්න. හුස්ම පේනකොට පොඩ්ඩක් hina වෙලා ඉන්නා. දැන් මෙතන අවධානය තියෙනවා. මේ දැනීම් ටික මම දන්නවා. කලින් දැනගෙන හිටියේ නෑනේ. ඔන්න දැන් හුස්ම ගන්නකොට කොච්චර දේවල් මෙතන තියෙනවද බලන්න. ඈ මේ හුස්ම ගන්නවා කියන්නේ කොච්චර දැනීම් ගොඩක් මෙතන තියෙනවද? ඒක ගැන තව ටිකක් විමසන්න ඕන. තව ටිකක් හොඳට බලා ඉන්න මොනවද වෙන්නේ අපිට. එහෙම බලන්න. හරි. එතකොට ඒක ගැන හිතන්න යනවත් නෙමෙයි. එතන නිකන් අවධානය තියාගෙන ඉන්න. එතකොට ඔයගලන්ට පරණ නැති සතුටක් එයි ටිකක් වෙලා ඔක බලා ඉන්නකොට. ප්‍රීතිය කියන එක එනවා. ඒක එනකන් හරි අමාරුයි සමාධිය හදන්න. එක සැරයක් ප්‍රීතිය ආවනම් ඊට පස්සේ හිතට වැඩි කරදරයක් නැහැ. හිතම ඒක බලන්න ආසයි ඊළඟට. එතනම ඉන්න. මෙච්චර කල් මොන වදයක්ද වින්දේ අර එක එක අරමුණු පස්සේ දුබලා කියලා ඔන්න හිතම දකිනවා. මාහරය කියලා කියන්නේ ඕකට තමයි ඒක. එක තැනක ඉන්නදී අරමුණු පස්සේ දුවනවා. ලෝකෙට තියෙන මේ දුවන්නේ ලෝකෙ තියෙනවා කියලා හිතන අරමුණු පස්සේ. එළියේ තියෙනවා කියලා හිතන ඒවා තමයි දැන් මතක් කර කර යන්නේ නේද? ඒකට එළියේ තියෙනවා කියලා හිතන්න පුරුදු කලේ කොහොමද කියන එක ඔන්න නුවණින් බලන්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව. දැන් අර එළියේ බෙර කාර්යය ගැන හිත හිතා යනවා. මෙතන සිහිය තියන්න හැදුවා. දැන් හොයන්න පුළුවන් බෙරයක් තියෙනවා කියලා දැනගත්ත එක හොම. ඔය බෙරේ මේ ලක්ෂණ තියෙනවා කියලා දැනගත්ත එක හොම. ඔව් මේ මොහොතේ දැනගත්ත එක හොම සද්දයක් නැහැ. ඒ සද්දේ නැහැනේ බෙරයක්. ඒකේ සද්ද සංඥාව විතරයි. බෙරයක් හැදුවේ කවුද? හිත නේද හදලා දුන්නේ. සද්ද සංඥාව අරන් ඒකට අදාළ රූපයක් බාහිරේ හැදුවා. ඒ බාහිරේ රූපයක් හැදුවහම අභ්‍යන්තරේ මම ඉන්නවා අද්දකින්. අභ්‍යන්තර මම තමයි මන ආයතනේ තමයි ඊළඟට ඔක ගැන හිත හිතා යන්නේ බාහිර දේ ගැන. ඒක ධම්මාරම්මණය කරගෙන ආය ආයේ මෙනෙහි කරනවා. ආය ආයේ මනෝ විඥාන පහල කරනවා. ඒ මනෝ විඥාණයෙන් හිත හිතා ඉඳලා මන්දී ඔක ඇහෙන් දකින්න ඕන. ආ ගිහිල්ලා බලන්න ඕන බෙරේ තියනවාද කියලා. ඔන්න ඇහක් උපද්දන්න හදන්න. නෑ ඕකේ සත්‍ය ආයේ තවසරයක් අහන්න ඕන. ඔන්න දැන් කනක් උපද්දන්න. නේද? ගඳක් සුවඳක් තියනා නම් ආයේ තවසරයක් ඕක තියනවාද කියලා බලන්න ඕන නාසයක් උපද්දන්න. රසක් තියනා නම් රස විඳලා බලන්න ඕන තවසරයක්. ඈ ඒක එහෙමමද ඊට වඩා වෙනස්ද? ඔන්න දිවක් උපද්දන්න. අල්ලලා බලන්න ඕන ඔය ඇත්තටම එහෙම අර මේ වගේ ස්පර්ශයක් දෝකින් දැනෙන්නේ. ඔන්න කාය ආයතනය ආයේ උපද්දන්න. නේද? දැන් ආයතන උපද්දන්නේ මොකටද මේ බාහිර දෙයක් අත්දකින්න නේද? බාහිර දෙයක් අත්දකින්නමයි ආයතනයක් උපද්දන්නේ. මොකද ආයතන වලට අරමුණු වෙන්නේ බාහිර. එහෙමනේ අපි විශ්වාස කරන්නේ. ආයතනෙට අරමුණු වෙන්නේ බාහිර දේවල්. නේද? දැන් බලන්න ඇහැට අරමුණු වෙන්නේ ඇහැට බාහිර දේවල්ම නේද? දැන් ඇහැට පුළුවන් ද ඇහැ ඇතුළ බලන්න? බලන්න පුළුවන් ද කියලා? ඇහැට පුළුවන් ද ඇහැ ඇතුළ බලන්න? ඇහැට පුළුවන් එළියේ තියෙන දේවල් බලන්න විතරයි නේද? බාහිර. කනට පුළුවන් ද කන ඇතුලේ තියෙන ශබ්දයක් අහන්න? බෑ. බාහිරෙන් එන ශබ්ද සංඥාවක්මයි කනට ගන්න පුළුවන්. නාසයට පුළුවන් ද මේ හොඳ වෙලාවට බැරි නේද? බඩ ඇතුලේ තියෙන වමනේ ගොඩේ සුගඳ බලන්න පුළුවන් ද නාසයට? හොඳ වෙලාවට බැරි උනේ නේද? ඈ නැත්තම් අනුන්ට බැන බැන ඉන්නේ අර වමනේ දානකොට මොන ජරා ගොඩක්ද ඔය කියලා කියන්නේ. ඇයි තමන්ගේ ජරා ගොඩ පේනවා? මගේ බඩ ඇතුලේ ඊට වඩා ජරාවක් තියෙනවනේ. මම මේ වහගෙන හිටියා. එතකොට පේනවද නාසයට අරමුණු වෙන්නේ බාහිර දේවල්. දිවට අරමුණු වෙන්නේ දැන් කෑම ටික බඩට ගියාට පස්සේ රස බලන්න පුළුවන්. එහෙනම් වමනේ ගොඩේ රස බලන්න තිබුණා. දිවේ ගැටෙන මොහොතේ විතරයි නේද රස බලන්න පුළුවන්. අපි හිතන් ඉන්නේ නම් ඉතින් අර එළියේ තියෙන එකේ රස තමයි මන් දන්නේ. අර කේක් කෑල්ල මේ රහයිනේ කියලා නේද කතා කරන්නේ? ඈ දැන් සීනි හරි හකුරු හරි තියෙනකොට පැණි රස තියෙන්නේ කොහෙද? හකුරු කෑල්ලේ නේ. සීනි ටිකේ තමයි පැණි රස තියෙන්නේ. කන්න කලින් කොහමද දැනගත්තේ රසද කියලා? අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ රස තියෙනවා. ඈ? අතීතයට ගියා. දැක්ක ගමන් රස අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ රස තියෙන. ඒ මුලාවෙන් කරන දේ නේද? රස දැනගන්න ඕන දිවේ ගැටෙන මොහොතේ. දැන් අර සීනි ඇටයක් දිය වෙලා වතුරත් එක්ක හරි කෙලත් එක්ක හරි දිය වෙලා මේ අපේ රස ස්පර්ශය දැනෙන තැනක ගෑවුනහම නේද ওই රස දැනෙන්නේ? ඒක සීනි කැටේ තියනවද රස? නෑ. කැටයක් පිටින් තිබුණාට රස දැනෙන්නේ නැහැ. ඒක දිය වෙලා මේ අර රසනහරවල ගෑවුනහම තමයි රස දැනෙන්නේ. දිය වුනේ නැත්තම් සීනි කැටේක රස බලන්න බෑ. අපි හිතන් ඉන්නේ සීනි කැටවල තමයි පැණි රස තියෙන්නේ. හකුරු කෑල්ලේ තමයි පැණි රස තියෙන්නේ. හකුරු කෑල්ලේ පැණි රස නැහැ. හකුරු කෑල්ල දිය වෙලා දිවේ ගෑවෙනකොට තමයි රස, ඉතින් පැණි රස නම් පැණි රස දැනෙයි නේද? ඊට කලින් පුළුවන්ද ඒකේ රස දැනගන්න? බෑ. කියන්නේ ඇත්ත தත්ති. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ නෑ නෑ. ඕවා පැණි රස, ඕවා පැණි රස. මේක ඇම තමයි රස. එළියේ තියෙන ඒවට රසයිති කරන. ඒ ඕවා දැනගන්න ඕනේ මේක මුලාවෙන් අර සම්මතයට කරන දෙයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. නුවණින් දකිනකොට තේරුම් ගන්න ඕනේ මේ ආයතනෙට මේ වැඩේ කරන්න පුළුවන්. මේ ආයතනෙට කරන්න පුළුවන් මේ වැඩේ විතරයි. ඊට අමතරව කිසිම දෙයක් කරන්න බෑ. චක්කායතනෙට පුළුවන් වර්ණ සටහන අරන් දෙන්න විතරමයි කියන එක නුවණක් එන්න ඕන. සෝතායතනෙට පුළුවන් සද්ද සංඥාව අරන් දෙන එක විතරමයි. එතනින් අමතරව එළියේ තියෙන දෙයක් අඳුරගන්න බෑ. සද්ද සංඥාව අරන් දෙනවා මිස ඒකට අදාළ රූපේ දැනගන්න හැකියාවක් කනට නැහැ සෝතායතනෙට. ඒක මනසෙන් කරන වැඩ. නේද? ඔය ආයතන පහ හැකනනාසේ දිව ශරීරයේ කියන ටික දකින්න මනසට සංඥා පහක් අරන් දෙන ඒවා විතරයි. රූප සංඥා, සද්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, කාය පොට්ටබ්බ සංඥා. ඔය පහ අරන් දෙන්න විතරයි ආයතන ටික තියෙන්නේ. අපි අර උපකරණ පහක් තියාගෙන ඉන්නවා. ඈ? ඊපහට පුළුවන් ඒවට අදාළ සංඥාව අරන් දෙන්න විතරයි. හරි? දැන් නිකන් හිතන්න මොකක්ද මේ දුර බලන කණ්ණාඩියක් තියෙනවා නම් ඒකෙන් බැලුවහම අර ඒ සංඥාව විතරනේ අරන් දෙන්නේ. ඒකෙන් මේ ළඟ තියෙන දේක් දිහා බැලුවට පේනෙයිද? නෑ. ඒකට අර ළඟ තියෙන ඒවා ලොකු කරලා බලන එකක් ඕන නේ. දන්වීක්ෂයක් වගේ. ඒකෙන් බැලුවොත් ළඟ තියෙන දේ දුර බලන එකෙන් පේන්නේ දුරක දෙයක් ලොකු කරලා දෙන එක විතරයි නේද? ළඟ තියෙන දේ දිහා බලන්න බෑ ඒක. ඒ වගේ වෙනස් උපකරණ මේ. ඒ උපකරණයට පුළුවන් ඒ වැඩේ කරන්න විතරයි. තව එක්කෙනෙක් කරන එක මේකට කරන්න බෑ. ඇහෙන් කරන දේ කනට කරන්න බෑ, කනෙන් කරන දේ ඇහැට කරන්න බෑ. ආ හඬක් අහනවා නම් කොයි ආයතනෙද? නෑ, දැන් නුවණින් හිතන්න. සද්දයක් නම් දැනගන්නේ සද්ද සංඥාව දෙන්න පුළුවන් මොන ආයතනෙටද? කණෙන් විතරමයි සද්දේ අහනවා නම් දැන් නාඩි වැටෙන හඬ කිව්වොත්. අපේ වෙලාවට භාවනා කරගෙන යනකොට ඔන්න පපුව ගැහෙන හඬ ඇහෙන්න පුළුවන්. ඩඩක් ගාලා රොරොලෝසේ සද්දේ ටික් ටික් ගාන එක ටක් ටක් ගාලා සද්දේ වැඩි වෙලා ඇහෙනවා වගේ මේ දැන් පපුවේ සද්දේ දැන් ඇහෙන්නේ නැහැ. ඉත එකඟ වෙනකොට ඇහෙන්න පුළුවන්. ඒ ශබ්ද අපේ ආයතන හරි සංවේදී වෙනවා. වෙන ඒවට හිත දුවන්නේ නැති වෙනකොට පොඩි සියුම් සද්ද ඇහෙනවා. ඈ? ඔව් සියුම් සද්ද අහන්න පුළුවන්. ඒ හැකියාව තියෙන හිත සියුම් වෙන තරමට. හිත කලබල වෙලාවට ඕවා මුකුත් ඇහෙන්නේ නැහැ. නේද? කවුරු හරි කියන එක ඇහෙන්නෙත් නෑ හිත කලබල වෙලා. නේද? බර කතාවක ඉන්නකොට මං කතා කරන්න එපා කිව්වට ඇහෙන්නෙත් නෑ. හිත වෙන කොහෙවත්? ඈ? ඒ වගේ තමයි අපේ හිත ගොඩක් වැඩ කරනකොට මේ දැනෙන්නේ නෑ. දැන් මේ කතා කර කර ඉන්නකොට දන්නවද හුස්ම ගන්නවද කියලා? නෑ. ඒව දැනෙන්නේ නෑ. ඒව දැනෙන්න නම් හිත සංසුන් වෙන්න ඕන, සීමු වෙන්න. සමාධිමත් හිතකට තමයි යොව පෙන්නේ. සියුම් දේවල්. හිත සංසුන් වෙන්න වෙන්න තමයි මේවා දකින්න පුළුවන්. මේ ධර්මතා දකින්න පුළුවන්. නීවරණ කොටේ ඉද්දි ධර්මතා දකින්න බෑ. ඒකයි මේ මේ හිත සංසුන් කරගන්න කියන්නේ. ඔය කතා කර කර ඉන්න ගමන් ධර්මය දකින්න බෑ. ඒකයි කියන්නේ මෙතෙන්ට આવට වැඩන්නේ. අය හිත වෙන කලබල තව කාට හරි කියන්නේ ඒවා හිතේ තියාගෙන ඉන්න. එහෙම ධර්මය දකින්න බෑ. හිත සංසුන් වෙන තරමටමයි ධර්මය දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමාධින් වික්ඛවේ භාවේත. මහණෙනි සමාධිය වඩන්න. සමාධින් වික්ඛවේ භාවේත සමාධිය වඩන්න. දැන් සමාධි සූත්‍රය කියලාම වෙනම සූත්‍රයක් තියෙනවා. අහලා තියෙනවද? සූත්‍ර එකක දෙකක නෙමෙයි 70 ගානක විතර කියනවා මේ සමාධියේ යගේ සමාධිය වඩන්න. දැන් පේනවද ඇයි කියලා? සමාධිය වැඩෙන්න වැඩෙන්න තමයි ධර්මතා දකින්න හිත සංසුන් වෙන්නේ. ප්‍රඥාව වැඩෙන්න හිත සකස් කරන්න. ආ සමාධින් වික්කවේ භාවේත ඊළඟට කියනවා මේ සමාධි උන හිතට කියනවා තව නමක් දෙනවා මොකක්ද? පාලි නම මොකක්ද? සමාහිත. සමාධියක් වැඩුණ හිත සමාහිත. එතකොට සමාහිත හිතකට තමයි සමාහිතං වික්ඛවේ යථා භූතං පජාන. යථා භූත බව ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් සමාහිත හිතකට. සමාහිතං වික්ඛවේ යථා භූතං පජාන. යථා භූත ස්වභාවය තමයි ඇත්ත ඇති. ඒක තමයි ප්‍රඥාවෙන් දකින්නේ නේද? දැන් අපි සම්මතේ ඉන්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දැකලාද? නැහැ. හිතාගෙන ඉන්න පුරුද්දට. නේද? දැන් සද්දය ඇහිලා එළිය දෙයක් තියනවා කියන්නේ පුරුද්දට. නේද? නුවණින් දැකලා නෙමෙයි. සද්දය ඇහෙනකොට අන්න අරෙහි බෙර ගහනවා කියලා කියන්නේ පුරුද්ද. මේ වෙන වැඩේ දැක්කේ නැහැ. හිත ඇතුලේ වෙන ක්‍රියාවලිය දැක්කේ නැහැ. කණෙන් ශබ්ද සංඥාවක් කරන් දුන්නා. ඒතුළු ටික පෙර අද්දකීම් අරගත්තා. හිතක් හැදුවා. චේතනා ටික ආවයි වෙන සංකර සංස්කරණයක් කළා. ඒකෙන් තමයි මේක දැනගත්තේ. ඔච්චර දෙයක් දකින්න බෑ නේද? සම්මතෙන් දකින්නකොට.
සමාධියේ හිටියනම් මොකක්වත් පේන්නේ
නැහැ. සමාධියේ හිටියනම් මොකුත් පේන්නේ නැහැ. ඒ උනාට සමාධි හිතෙන් ඔය නුවණ යෙදුනොත් තේනවා. අනේ සත්‍යයක් නේ. එහේ නිතර ටික කරන්නේ හිතෙන්. ඒක දකින්න පුළුවන් සමාහිත හිතක. සමාහිතම් වික්කවේ යථා භූත ඥානං යථා භූතං පජාන. එතකොට සමාධිය වඩන්න කියනවා. සමාධිය වඩනකොට යථා භූත ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. හරි. මේ බැලුවේ මේ සමාධි සූත්‍රය තිබුණා. සමාධින් භික්කවේ භාවේත. සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. කිංච යථා භූතං පජානාති. මකතන කෙරලාගේ සමාධින් වික්කවේ භාවේ. ඒ කියන්නේ මහණෙනි සමාධිය වඩන්න. සමාහිතෝ වික්කවේ. වික්ඛු යථා භූතං පජානා. සමාධි මහණෙනි සමාධිගත මහණ යථා භූතෝ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා නැත්තම් දැනගන්න. යථා භූතං පජානාති. කිංච යථා භූතං පජානාති. යථා විදිහට දකින්නේ මොකද්ද? කිංච යථා භූතං අජානාති. ඔන්න මෙතන තමයි වැදගත්ම දේ. රූපස්ස සමුදයංච අත්ථංගමංච. රූපස්ස සමුදයංච අත්ථගමංච. ඔන්න ওই දෙක තමයි මේ යථා භූත විදිහට දකින්නේ. රූපස්ස සමුදයංච කියන්නේ රූපේ හට ගැනීම නේද? රූපස්ස සමුදයංච ඒ කියන්නේ රූපේ සමුදය දකිනා නේද? රූපස්ස සමුදයංච කියන්නේ රූපේ සමුදය දකිනා. ඊළඟට අත්ථගම. අත්ථගම කියන්නේ ඒක නැති වෙන හැටි නිරෝධය වගේ. අස්තංගමය කියන නැති වෙන හැටි. එතකොට ඔන්න යථා භූත කියන්නේ මොකද්ද? එතකොට රූපයේ සමුදයයි අත්ථගමයි. ඔය දෙක දකින්න කියලා. දැන් සමාධි සූත්‍රෙදි විස්තර කරනවා. හරි? දැන් සමාධිය වඩන්න, සමාධිය වඩනකොට යථා භූත බව දැනගන්නවා. මොකද්ද යථා භූත බව කියන්නේ? රූපස්ස සමුදයංච අත්ථගම. හරි? අත්ථගමංච සමුදයංච අත්ථගමංච. ඒ විතරක් නෙමෙයි. වේදනාය සමුදයංච අත්ථගමංච. يعني වේදනාවේ සමුදයයි අත්ථගමයයි දකින්න නේද? දැනගන්න. ඊළඟට සංඥාය සමුදයංච අත්ථගමංච. සංඥාවේ සමුදයයි අත්ථගමයයි දකින්න. දැනගන්න. ඊළඟට සංඛාරාණ සමුදයංච අත්ථගමංච. සංඛාරාණ සමුදයංච අත්ථගමංච. ඊළඟ එක මොකද්ද? විඥානස්ස සමුදයංච අත්ථගමංච. මම බලන්න දැන් විඥානේ සමුදයයි අත්ථගමයයි දැනගන්න. මම ආයි කියන තේරෙන්න බලන්න. සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. හරි? සමාහිතෙන් යථා භූතය දැනගන්නවා. කිංච යථා භූතං පජානාති. මොන යථා භූත ස්වභාවයද දැනගන්න. රූපස්ස සමුදයංච අත්ථගමංච. රූපයේ සමුදයයි අත්ථගමයයි. කියන්නේ හට ගැනීමයි නිරුද්ධ වීමයි වගේ. රූපේ රූපස්ස සමුදයංච අත්ථගමංච. වේදනාය සමුදයංච අත්ථගමංච. සංඥාය සමුදයංච අත්ථගමංච. සංඛාරාණං සමුදයංච අත්ථගමංච. විඥානස්ස සමුදයංච අත්ථගමංච. දැන් මොනවයිද මේ සමුදයයි අත්ථගමයයි දකින්නේ? ස්කන්ධ පහේ පංච උපාදානස්කන්ධ. රූපය, වේදනා, සංඥා, සංඛාරය, විඥානය. ඔය පහේ සමුදයංච අත්ථගමංච. ඔන්න ඕක දකින්නවලු යථා භූත වශයෙන්. ඒ වෙන කතාවක්. දැන් පස්සේ නෙමෙයි මේ දැන් කතාව කරන්නේ. ඔව් ඒ ඒව පටලවන්න එපා. පස්සේ කියන්නේ මොකද්ද? ඇහැයි රූපෙයි විඤ්ඤාණය. ඒකට මෙතන රූපය ගැනයි මේක දැන් කතා කරන්නේ. ඇහැට අරමුණු වෙනවනේ රූපය. එහෙම නැත්නම් කනට අරමුණු වෙන ශබ්ද, ශබ්ද රූපය ගැන. ශබ්දේ නිසා දැනගන්න රූපයක් තියෙනවද? එහෙන් දැකීම නිසා දැනගන්න රූපයක් තියෙනවද? නාසයෙන් දැනගන්න රූපයක් තියෙනවද? හරි? ඔන්න ඔය රූපයේ යථා භූත ස්වභාවය දැනගන්නවා. රූපස්ස සමුදයංච අත්ථගමංච. ඔන්න ඔක දැනගන්න එකට කියනවා යථා භූත ඥාන. යථා භූතව දැනගන්න. හරි? මේ බුද්ධ දේශනාවට අනුව හිතන්න පුළුවන්. හරි? එතකොට දැන් මේක තව අපි තේරුම් කරගන්න ඕන. මොකද්ද මේ සමුදයංච අත්ථගමංච කියන්නේ? ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන සමාධිය තියෙන කෙනා යථා භූත බව දකිනවා. යථා භූතව දකින ඇත්ත ඇති හැටි දකිනවා. කිංච යථා භූතං පජානාති. මොන ඇත්ත ඇති හැටිද දැනගන්න. රූපස්ස සමුදයංච අත්ථගමංච. රූපයේ සමුදය අත්ථගමය දැනගන්නවා. ඊළඟට වේදනාවේ සමුදය අත්ථගමය දැනගන්නවා. සංඥාවේ සමුදය අත්ථගමය දැනගන්නවා. සංඛාරයේ සමුදය අත්ථගමය දැනගන්නවා. විඥානයේ සමුදය අත්ථගමය දැනගන්නවා. පැහැදිලිද? මම දැන් සමාධිය තියෙන කෙනාට අවබෝධ වෙන ඥානය මොකද්ද කියලා මේ කියන්නේ. ඇත්ත ඇති හැටි ස්වභාවය යථාභූත ස්වභාවය. හරි? දැන් ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ සමුදය කියන්නේ? මොකද්ද මේ අත්ගමනය කියන්නේ? දැන් අර ಜಾති පහේ ওই ටිකනේ අවබෝධ කරගන්න තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ වචන දෙකක් කියනවා සමුදයයි අත්ගමනයයි. ඒ ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ওই දෙක කියලා නේද? අර ಜಾති පහ හරිනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් යථාභූත ඥානය කියන්නේ ඔන්න ඔය පහේ මොනවද දැනගන්නේ? සමුදයයි අත්ගමනයයි. දැන් බුදුහාමුදුරුවෝ දන්නා අපිට එන ප්‍රශ්න ටික.
උදේවය කියන්නේ ඒ වචනේ මොකක්ද?
ඉස්සෙල්ලා මේ කියන ටික අහගෙන ඉන්නකෝ වෙන ප්‍රශ්න දාන්න කලින්. දැන් තේරෙනවා සමුදයයි අත්ගමයයි දැනගන්න ඕන මොනවාද ಜಾති පහක. රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඤ්ඤාණය. දැන් අන්න බුදුහාමුදුරුවෝ දන්නා ඊළඟට අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. කෝච භික්ඛවේ රූපස්ස සමුදේය. මහණෙනි රූපයාගේ සමුදේ කවරේද? ඕක නේද අහන්නේ ඊළඟට. කෝ වේදනායේ සමුදේය. වේදනාවේ සමුදේ කවරේද? කෝ සංඥායේ සමුදේය. සංඥාවේ සමුදේ කවරේද? කෝ සංඛාරාණං සමුදේය. කෝ විඥානස්ස සමුදේය. අපි අහන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ අහලා උත්තරේ දෙනවා. සමුදේ පිළිබඳ යථාභූත ඥානය දකිනවා කියනවානේ. දැන් ඊළඟට අහන්නේ මොකද්ද මේ? සමුදේ කියන්නේ. අපි දෙන තේරුමට වඩා බුදුරජාණන් වහන්සේ දෙන තේරුම බලන්න ඕන. සූත්‍රෙන් ඈ. දැන් මුලින්ම කියන්නේ මොකද්ද? සමාධිය ඇති කරගන්න. සමාධින් වික්කවේ භාවීත. එතකොට මොකද්ද ඇති වෙන ප්‍රතිඵලෙ? සමාහිතෝ වික්කවේ වික්ඛු යථාභූතං පජානාති. යථාභූතව දැනගන්නවා. මොකද්ද මේ යථාභූත දැනගන්නවා කියන්නේ කියලා අහනවා. කිංච යථාභූතම් පජානාති. මේ බුදුහාමුදුරමයි අහන්නේ.
ඇත්ත ඇති.
මොකද්ද මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන්නේ? කිංච යථාභූතම් පජානාති. මේකට උත්තරේ දෙනවා රූපස්ස සමුදයංච අත්තංගමච්ච.
රූපයේ.
වේදනාය සමුදයංච අත්තගමච්ච. සංඥාය සමුදයංච අත්තගමච්ච. සංඛාරාණං සමුදයංච අත්තගමච්ච. විඥානස්ස සමුදයංච අත්තගමච්ච. ඊළඟට අහන ප්‍රශ්නේ දන්නවා මොකද්ද ඔය සමුදේ කියන්නේ? ඔක නේද අහන්නේ? ඒකයි බුදුහාමුදුරුවෝ මේ සර්වඥතා ඥාණයෙන් දකිනවා. දැන් අහුව කිව්වහන් ඊළඟට මේක තමයි මට එන ප්‍රශ්න. ඈ? දැන් අපිට වෙලේ වෙන්නේ ඔය ප්‍රශ්න එන්නේ අපි දන්නවනේ. සමුදේ කියපු ගමන්ද? අත්තංගවේ කියපු ගමන්ද? දැන් ඒ දන්න ටික අමතක කරලා බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද කියලා හොයන්න ඕන. සමාධි සූත්‍රය. කෝච භික්ඛවේ රූපස්ස සමුදේය. මහණෙනි රූපයගේ සමුදේය කියන්නේ මොකද්ද? කෝ වේදනායේ සමුදේය, කෝ සංඥායේ සමුදේය, කෝ සංඛාරාණං සමුදේය, කෝ විඥානස්ස සමුදේය. දැන් පහක සමුදේය ගැන කතා කරන්න හදන්නේ නේද? ඊළඟට මේ බුදුහාමුදුරුවන්ගේ පිළිවෙල තමයි ඊළඟට එකක් අරගෙන ඕක විස්තර කරන්නේ. දැන් ප්‍රශ්න පහක් ඇහුවානේ. රූපේ සමුදේ කියන්නේ මොකද්ද? වේදනාවේ සමුදේ මොකද්ද? සංඥාවේ සමුදේ මොකද්ද? සංකාරයේ සමුදේ මොකද්ද? විඥානයේ සමුදේ මොකද්ද? ඈ? ආ දැන් මොකද්ද කියන්න බලන්න සමුදේ. රූපේ සමුදය දන්නවනම් කියන්න බලන්න. රූපේ හට
ගැනීම.
බාහිර රූපය ඇස චක්කු විඤ්ඤාණය. සතර මහා ධාතු. දැන් රූප සමුදය දන්න ටික කියන්න. ඔයගොල්ලෝ දන්න ටිකයි බුද්ධ දේශනාවයි අපිට බලතැහි. ආහාර. සතර ආහාර. රූප සමුදේ. තව මොනවාද?
පෙනීමක්
වුණා නම් ඇහැ උපන්නා රූපේ උපන්නා.
අවිද්‍යාව කර්මය
පස්ස ස්පර්ශය නිසා රූපේ උපන්න. දැන් රූපේ සමුදේ මේ අහන්නේ ආ වෙන මොකවත් නෙවෙයි. රූපේ හටගන්නේ ඇයි කියලා අහන්නේ. කර්මය නිසා. අවිද්‍යාව නිසා. ඉපදීම නිසා. ඉපදින්නේ ඇයි කියලා මෙයා. රූප තමයි. රූපේ ඉපදී.
හේතු හතරක්
උදේ. අවිද්‍යාව කියන්නේ දන්නේ නැති හින්දා නේද? ඇත්ත ඇතියටි දන්නේ නැති හින්දා. ආයතන නිසා. තෘෂ්ණාව නිසා. තව තියෙනවා. තව නෑ. කර්මය නිසා. තව තියෙනවා දුක්. ආහාර නිසා.
ශබ්ද ආහාරය ගන්නවා.
අවිද්‍යාව කිව්වනේ. ඒක වචන කියනවා මේ හරියට දන්නේ නැහැ නේද? කොහොමද යථාභූත ඥානයක් එන්නේ? ඈ? පස්සේ නිසා කිව්වනේ තව තව තියෙනවද උත්තර? පෙරකල පින් නිසා. ඒක ටිකක්. පෙරකල පව් නිසා පේන්නේ නැහැ රූපේ. හටගන්නේ කර්මය නිසා කියලා කිව්වනේ නේද? කිව්වව දෙකම. ඈ? කර්මය කිව්වා, ආහාර කිව්වා, අවිද්‍යාව කිව්වා, තණ්හාව කිව්වා. තමනල් පස්සේ කිව්වා. උපාදානෙ නලුත් වචනයක් කියන්නේ උපාදාන.
සේ තණ්හාව කිව්වා. අපේ නම් අදු කරන්නේ අදු කරන්නේ ඇස්සේ. ඈ?
ගෙනම් බුලට ගියත් අන්තිර අහුවෙන්නේ අවිද්‍යාව නිසා කියලා. ඒත් අවිද්‍යාව කිව්වහින් තින් නොදන්න කම නේ මොනවා නොදන්න කම කියලා හොයන්න ඕන නේ.
ඈ?
හරි ඉතින් ඇත්ත ඇති හැටි දැනගන්න ඕක මොකද්ද කියලා අනුමාන ඥානයක්වත් ඇති කරගන්නේ නැහැ. මං ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කී කියා හිටියට ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ නේ නේද? දැන් සමුදේ මේ අහන්නේ පොඩි ප්‍රශ්නයක්. රූපේ සමුදේ මොකද්ද? රූපේ හටගන්නේ ඇයි? නේද? දැන් සමුදේ අත්ගමයයි දකින්න කියනවනේ. ඈ? කලලයක් නිසා ඔය මව් කුසගෙන් පිළිසිඳ ගැනීම රෝමේ වටික නේද? ඔව් රූපය කියන්නේ ඒක විතරක් නෙමෙයි. ඉතින් මේ තියෙන ඔක්කොම රූප ඒකත් රූපයක් තමයි. ශරීරයත් රූපයක්. මේ ශරීරය ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. නේද? රූප පොදු. රූප කිව්වහම මේ බාහිර තියෙන රූපත් අයිතිනේ නේද? ශරීර ඔක්කොම ටික අයිති. ඇහැට පේන ඔක්කොම අයිති. කනට ඇහෙන ශබ්දවල නිසා දැනගන්න රූප ටිකත් අයිති නේද? ඇයි බුදුහාමුදුරුවෝ නම් පෙන්වන්නේ මේක සමාහිත හිතකට තමයි යථාභූත ඥානෙ එන්නේ. මොකද්ද? රූපස්ස සමුදයෙන් චත්තංගම. දැන් ඔයගොල්ලෝ සමාහිත හිතෙන් දැකපු ටික නෙමෙයි ඔය කියන්නේ. අර එහෙන් මෙහෙන් අහලා කටපාඩම් කරගත්තු ටික. ඈ? පේන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා සමාධිමත් හිතකට තමයි මෙන්න මේක වැටහෙන්නේ. සමාධිය විතරක් නෙමෙයි. දැන් සමාධි හිතක බුදුදහම අහලා තිබුණ කෙනාට මේක දකින්න පුළුවන්. හේතුඵල දහම තමයි. ඉතින් මේ හේතුව මොකද්ද කියලා අහන්නේ සමුදේ. රූපස්ස සමුදේය. රූපයේ සමුදේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඒ උත්තරේ දීලා තියෙනවා. කෝච වික්කවේ රූපස්ස සමුදේයෝ කියලා. මහණෙනි රූපයාගේ සමුදය කවරේද? තව වචනයක් හොයාගත්තා නේ සංහාර. ඔච්චරද තියන්නේ හිතන්නේ ඒක. ඔක්කොම හරිනම් යථාභූත ඥානය පහළ වෙලා තව කරන්න දෙයක් නැහැ. නේද? දැන් බලමු බුද්ධ දේශනාව මොකක්ද කියලා. අන්න ආගම. යෝනිසෝ මනසිකාරෙන්ද සමුදේ. දැන් මේ සමුදේ මොකක්ද කියලා අහන්නේ වෙන ඒවා නෙමෙයි. රූපයේ සමුදේ මොකද්ද? කෝච භික්කවේ රූපස්ස සමුදේව. රූපයේ සමුදේ කවරේද? එන සමාධි සූත්‍රයේ තියෙනවා. මේක සමාධි, ඇත්තටම සමාධි සූත්‍රයනේ, සමාධි භාවනා සූත්‍රය කියලා තියෙනවා. සමාධි භාවනා සූත්‍රය. ඒ තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ කියලා කොටසක් තියෙනවා. ඒක නකුල පිටු වර්ගයේ තියෙන සූත්‍රය. සමාධි භාවනා සූත්‍රය. එතකොට අන්න දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නය අහලා උත්තරේ දෙනවා. කෝච භික්කවේ රූපස්ස සමුදේව. ඒ වගේ අනිත් පහෙත් සමුදේ අහනවා. නැ රූපේ සමුදේට විස්තර කරනවා. ඉද භික්කවේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඉද භික්කවේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මම මේ කතාවක් කියන්නේ. මහණෙනි මේ සස්නේ මහණ මේ ප්‍රාර්ථනා කරනවා මැනවයි කියලා කියනවා, හොඳයි කියලා කියනවා, බැසගෙන ඉන්නවා. හරි. පතනවා හොඳයි කියලා කියනවා. ඒකම බැස ගන්නවා, පිළිගන්නවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මොන යම් කිස් භික්ෂුවක් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ පතනවා හොඳයි කියලා කියනවා, ඒකෙම බැස ගන්නවා. එහෙම කිව්වහම තේරෙනවද? තේරෙනවා නම් හොඳයි, ඉතුරු ටික ඕනේ නැහැ. සමුදේ තේරුණාද? රූපේ සමුදේ. කාම ඒක කිව්වේ නැහැ, දැන් කිව්වේ ඉද වික්කවේ වික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔච්චරයි කියන්නේ. මහණෙනි මේ සස්නේ මහණ අභිනන්දති පතනවා, අභිවදති හොඳයි කියලා කියනවා, අජ්ජෝසාය තිට්ඨති වැස ගන්නවා. ඔච්චරයි කියන්නේ. ඒ රූප සමුදයක් කිව්වද තාම? නෑ නෑ. හරි කිව්වේ. ඊළඟට අහනවා කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මොකද්ද මේ පතන්නේ හොඳයි කියලා කියන්නේ, බැසගෙන ඉන්නේ? රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එන්න දැන් එනවා අපේ ප්‍රශ්නෙට. රූපය පතයි, රූපේ මනවයි කියයි, රූපේ බැසගෙන ඉන්නේ. එන්න දැන් මහාන කියලා ඒ තමන් කියලා හිතාගත්තට කමන්නේ නෑ. කෙනෙක් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මොකක් ගැනද? රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපය ප්‍රාර්ථනා කරන හොඳයි කියලා කියනවා, ඒකෙම බැසගන්න. තස්ස රූපං. අනේ අභිනන්දනය කරපු අභිවදති අජ්ජෝසාය තිට්ඨති කරපු රූපේ. තස්ස රූපං, ඒ රූපේ. හරි. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. අන්න දැන් අර තණ්හාවට කිට්ටු කැමැත්ත නන්දි. ඒ රූපය ගැන අභිනන්දනය කරපු අභිවදතේ අජ්ජෝසාය තිට්ඨති කරපු රූපය ගැන ඔන්න දැන් කැමැත්තක් ඇති වෙනවා. පස්ස රූපං ඒ ඒ ඒ රූපේ හරි තියෙන රූපේ නෙමෙයි අභිනන්දනය කරපු අභිවදති අජ්ජෝසාය තිට්ඨති කරපු රූපය පස්ස රූපං ඒ රූපේ උපජ්ජති නන්දි කැමැත්තක් ඇති වෙනවා නේද අන්න ඒ දැන් රූපයක් හදාගෙන ඒ රූපේ කැමැත්තක් ඇති වෙනවා යා රූපේ නන්දි පදූපදාන එතකොට ඒ යම් රූපයක නන්දියක් තියනවා නම් ඕක තමයි උපාදාන යා රූපේ නන්දි පදූපදාන පදූපදානං කියන්නේ ඒකමයි මොරක්කාරී රූපයක නන්දියක් තියනවා නම් ඕකම තමයි උපාදාන වෙනවා යා රූපේ නන්දි පදූපදාන යන් රූපයක නන්දියක් කැමැත්තක් තියනද ඕකට තමයි උපාදානය කියන්නේ පදූපදාන ඔව් ප්‍රාර්ථනා කරනවා හොඳයි කියනවා ඒකම එහෙමමයි කියලා ගන්නවා එහෙම ගත්තට පස්සේ ඒ රූපයකට එහෙම ගත්තා නම් අන්න ඒ රූපෙට ඇති වෙන කැමැත්තටම තමයි උපාදානය කියන්නේ. හරිද? දැන් ටිකක් පැහැදිලි නේද මම කියනකොට? ඈ? යා රූපේ නන්දි තද උපාදාන තස්සු උපාදාන පච්චා බහූ. ඔන්න ඔය උපාදාන පච්චා බහූ. බහූ පච්චා ජාති. යාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාසා සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ ටික නම් අහලා තියෙනවා නේ. උපාදාන පච්චා බහූ බහූ පච්චා ජාති. නේද? යාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාසා සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. යන්න දුක්ඛන්දරාවේ සමුදේ. තද රූපේහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයයි උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවේ වේයි භව ප්‍රත්‍යයෙන් ජාති වේයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය වූ හට ගන්නවා මෙසේ මේ දුක් සමෝහයේ සමුදය ඇති වෙනවා ඔන්න දැන් රූපයේ සමුදය දුක්ඛත් සමුදය වෙලා දැන් මේ කියන්නේ මේ රූපයේ සමුදය. දැන් ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? කෝච බික්කවේ රූපස්ස සමුදය. රූපස්ස සමුදය කියන්නේ මොකද්ද? එතකොට කියනවා මුලින්ම කියනවා ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කින්ච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති රූපං අභිවදති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං තස්ස කියන්නේ ඒ මම මොකක් හරි රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියනවනේ මොකක් හරි රූපයක් ගැන තමයි මේ අභිනන්දනය කරන්නේ අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ නැතන හොඳට තේරුම් ගන්න. දැන් මොකක් හරි රූපයක් අභිනන්දනය කරලා අභිවදනය කරලා ඒකේ දැසගත්තට පස්සේ ඔන්න ඔය රූපේ කියන්නේ අභිනන්දනය කරපු අභිවදති කරපු අජ්ජෝසාය තිට්ඨති කරපු රූපය. අන්න ඔය රූපේ. හරි වෙන වෙන එළියේ තියෙන රූපයන් නෙවෙයි දැන්. දැන් හිතෙන් අභිනන්දනය කරපු ඒක හොඳයි කියපු ඒක එහෙමමයි කියලා දැසගත්තු රූපේ. හරි. ඒක ඒක ගැන ඔන්න උපජ්ජති නන්දි. කැමැත්ත උපදින. දැන් මොකක් ගැනද කැමැත්ත උපදින්නේ? එළියේ තියෙන රූපේද නැත්නම් අභිනන්දනය කරපු අභිවදති අජ්ජෝසාය තිප්පති කරපු? දැන් හිතන්න මෙහෙම හිතන්න අපි චිත්‍රයක් දකින චිත්‍රයක් අඳිනවා බලා ඉන්නවා කියන මුලින්ම සුදු කොලේ අන්න පැන්සල් ඉරි ටිකක් ගහනවා ඊළඟට ඕකේ පාට එහෙම මෙහෙම ගහනවා දැන් ටිකක් වෙලා බලා ඉන්නකොට ඔර ටික ටික රූපයක් මතුවෙනවා අපිට නේ. චිත්‍රේ ආ ලස්සන ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි මොකක් හරි රූපයක් මතුවෙනවා. දැන් ටිකෙන් ටික අපි චිත්‍රේ දිහා බලා ඉන්නවා කියලාද මේ පාට ටිකක් දිහා බලා ඉන්නවා කියලාද? රූපයක් මතුවෙලා එනව නේද? දැන් ඔන්න ඔය රූපේ තමයි දැන් අභිනන්දති අභිවදති අජ්ජෝසායති. මේ ඉන්නේ මෙයානේ. කියලා ඔන්න දැන් හිතන්න පටන් ගන්න. දැන් අර කොලේ තියෙන කතාවක් නෙවෙයි.
ඉතේ
තියෙන රූපයක් ගැන දැන් අභිනන්දනය කරනවා. අභිවදති මේ හොඳයි කියලා කියන. ප්‍රාර්ථනා කරනවා.
ඈ?
ඔව් ඒකේ බැස ගන්න. දැන් ඔන්න හිතන්න දෙයක් හදාගත්තා. කැමති වෙන්න දෙයක් හදාගත්තා. දැන් හිතන්න කැමති. මහා ලොකුවට නෙමෙයි ඒක ගැන හිතන්න කැමති වෙන්න රූපයක් හදාගත්තා. දැන් අපිට කොලේ ඕනද?
නැහැ.
දැන් චිත්‍රය විසි කරලා දාලා අපේ වෙන. දැන් රූපේ තියෙනවනේ අභිනන්දනය කරලා අභිවදනය කරලා අජ්ජෝසායතිත්ටි වැසගත්තු රූපේ තියෙනවා. දැන් S2 වහගෙන ඔන්න හිතනවා. මම රූපේ හදාගත්තානේ. ඕක දැන් කැමති ඒක ගැන හිතන්න. හරි? ඔන්න නන්දිය උපන්න. ඒක උපාදාන කළා. ඔන්න ඔය උපාදාන නිසා භවය ඇති වෙනවලු, භවය නිසා ජාතිය ඇති වෙනවලු, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස් උපදිනවලු. ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය. ඔන්න ඕක තමයි දුක්ඛන්දරාවේ සමුදය. පේනවද? දැන් අර කොලේ ඇඳපු චිත්‍රෙ පැත්තක අපි මෙහි දුක්ඛන්දරාවක සමුදයක් හදාගෙන. කොට ඒක හදාගත්තේ අභිනන්දනය කරලා අභිවදති අජ්ජෝසාය තිත්තති කරපු නිසා. පැහැදිලිද? දැන් මේ වචන තේරෙනවද? ඒ කියපු ටික වචන තුනයි කිව්වේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති නේද? මේ ටික දැන් පැහැදිලි යැති ඔයගොල්ලන්ට. ඈ? පැහැදිලි නෑ ඉතුරු ටිකත් අහගෙන ඉන්න බලන්න. ඔය දැන් රූපය ගැනනේ කිව්වේ. වේදනාව ගැනත් ඔය ටිකමයි කියන්නේ. මේක තේරෙනවද බලන්න? දැන් කෝච භික්ඛවේ කියලා අහනවනේ ඊළඟට වේදනාය සමුදය. කෝ වේදනාය සමුදය. වේදනාවේ සමුදය කියන්නේ මොකද්ද? මම දැන් ප්‍රශ්නයක් අහුවොත් වේදනාවේ සමුදය කියන්නේ මොකද්ද කියලා. වේදනා සමුදය කියන්නේ මොකද්ද? ඔය යථාභූත ඥාණයෙන් තේරුම් යන වේදනා සමුදය. දැන් ධර්මයට අනුව හිතන්න පුරුදු වෙන්න. අභිනන්දනය කරලා තියෙන අභිවදති අධ්‍යෝසාය තිත්ති කරපු වේදන නේද? විඳීම නෙමෙයි. ඒ වේදනාවක් කරන් අභිනන්දනය කළා නම් අභිවදති අධ්‍යෝසාය තිත්ති කළා නම් ඔන්න ඕක. ඔන්න ඕක කියන හැටි තේරුම් ගන්න. වේදනං අභිනන්දති අභිවදති අධ්‍යෝසාය තිත්ති. අය ඉස්සෙල්ලා අහනවානේ අර කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. එතකොට කෙනෙක් ඔන්න වේදනං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. වේදනාව පතනවා හොඳයි කියලා කියනවා. ඒකේ බැස ගන්නවා. බැසගෙන ඉන්නවා. හරි? එතකොට වේදනං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස වේදනං. නැතන ගැඹුරු තේරුමක් තියෙනවා. ඒ වේදනං. මොකද මේ බැසගත්තු වේදනං. දැනුණ වේදනාව වෙනම එකක්. වැසගත්තු වේදනාව. ඒ කියන්නේ බාරගත්තු, පිළිගත්තු, දැඩිවගත්තු වේදනාව. තස්ස වේදන. ඒ කියන්නේ අභිනන්දනය කරපු, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කරපු වේදනාව. ඒකයි තස්ස වේදනං කියන්නේ. ඒ වේදනාව. ඔව් ඒක තමයි වැසගත්තු වේදනාව. දැන් මේ දැනුණ වේදනාව වෙනම පැත්තක. ඒක ඉවරයි. දැන් මේ වැසගත්තු වේදනාව ගැනයි ඔන්න දැන් කියන්නේ. තස්ස වේදනං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතු උපජ්ජති නන්දි. ඒ වේදනාය අභිනන්දනය කළොත් අජ්ජෝසාය තිට්ඨතු උපජ්ජති නන්දි. යා වේදනාය නන්දි තද උපදාන. මොකක් හරි වේදනාවක නන්දිය ඇති වුණා නම් ඕකට කියනවා උපාදානය. අන්න උපාදානය හටගන්න. යා වේදනාය නන්දි පදූපදාන. ඉස්සෙල්ලා කිව්වා යා රූපේ නන්දි පදූපදාන. යම් රූපයක නන්දියක් ඇති වුණාද ඕකයි උපාදානය. දැන් කියනවා වේදනාවක නන්දියක් ඇති වුණාද ඕක තමයි උපාදාන. තස්ස උපාදාන පච්චයා බහූ බහපච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. එව මේ තස්ස කේවලස්ස දුක්ඛංගස්ස සමුදයෝ හෝති. කවුන නුවණින් අහගෙන ඉන්න සිහියෙන් අහගෙන ඉන්න සංඥාව ගැන. සංඥං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. හරිද? තස්ස සංඥං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. යා සංඥාය නන්දි තදූපාදාන. යා සංඥාය නන්දි තදූපාදාන. පැහැදිලි නේද? තස්සුපාදාන පච්චා බහූ බව පච්චා ජාති ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවං. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. පැහැදිලිද සංඥාවද? අපේ සංඥා සමුදේ මොකද්ද කියලා අහුවොත් දැන් කියන්න පුළුවන් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. තස්ස තස්ස කියන්නේ ඉහි. ඔය දැන් මෙච්චර වෙලා කියපු එක තස්ස. ඊට කලින් කියපු එක තස්ස. එතකොට එතන තස්ස කියන එකේ ගැඹුරු තේරුමක් තියෙනවා. එළියේ තියෙන එක නෙමෙයි දැන්. උපාදාන කරගත්තද. අභිනන්දනය කරපු දෙ. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. නේද? දැන් මොකක් හරි සංඥාවක් සංඥං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. කොහොම කරපු සංඥා? ඒකට නන්දිය උපදින. ඈ උපජ්ජති නන්දි. ඒ අභිනන්දනය කරපු අභිවදති අජ්ජෝසාය තිට්ඨතෝ කරපු සංඥාවට කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත තමයි උපාදාන. උපජ්ජති නන්දි. යා සංඥාය නන්දි තද උපාදාන. ඒ කැමැත්ත ඇති කරගත්තු සංඥාව තමයි උපාදාන. යා සංඥාය නන්දි තද උපාදාන. තස්ස උපාදාන පච්චය බහු. ඔන්න ඔය උපාදානය පච්චය බහු. තේරෙනවද? වෙන උපාදානයක් නෙමෙයි. තස්ස කියන්නේ ඔය 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 උපාදාන කරපු. දැන් සංඥාවනි උපාදානයක් කළේ. ඔන්න ඔය තස්ස උපාදාන පච්චය බහු. බහු පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඊළඟට බලමු සංඥාව. සංඥාවනි කිව්වේ ඊළඟට සංඛාර. සංඛාරේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සංඛාරයක් අරගෙන අභිනන්දනය කරනවා අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස සංඛාරේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. නන්දිය උපදීන. එතකොට මේ බාරගත්තු වැසගත්තු සංඛාරය පිළිබඳව නන්දියක් උපදිනවා. කැමැත්ත. යා සංඛාරේසු නන්දි. මොකක් හරි සංඛාරයක් ගැන නන්දියක් තියෙනවනම් පදූපාදාන. මොකද තමයි උපාදාන. මොකක් හරි සංඛාරයක් ගැන කැමැත්තක් තියෙනවනම් ඕකමයි උපාදාන. තස් යා සංඛාරේසු නන්දි තදූපාදාන. තස්ස උපාදාන පච්චයා බහෝ බව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒක ඇති වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛංගස්ස සමුදය හෝති. මෙන්න මේකයි දුක හැටගන්න එකම හේතුව. දුක්ඛක්ඛංගස්ස සමුදය හෝති. ඒකට දැන් මේ තව විදිහකට දකින්නේ දුක්ඛ සමුදය නේද? දුකට හේතුවයි. කියන්නේ රූප සමුදය දකින්න ගිහිල්ලා දුක්ඛ සමුදය දකින්න. වේදනා සමුදය දකින්න ගිහින් දුක්ඛ සමුදය දකින්න. සංඥා සමුදය දකින්න ගිහිල්ලා දුක්ඛ සමුදය දකින්න. සංඛාර සමුදය දකින්න ගිහිල්ලා දුක්ඛ සමුදය දකින්න. ඊළඟට විඥාණය ගැන මෙහෙම කියනවා. විඥාණං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. හරිද? තස්ස විඥාණං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. ඒකට විඥාණය කෝ ඒ විදිහට අභිනන්දනය කරනවා නම් අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි කැමැත්ත ඇති වෙනවා. යා විඥානේ නන්දි. නැවේ මොකක් හරි විඥානයක නන්දියක් ඇති වුණා නම් තදූපාදාන. ඕක තමයි උපාදානය කියන්නේ. තස්ස උපාදාන පච්චා බහෝ බව පච්චා ජාති ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය වූ හෝති. ඒතකොට විඥානේ සමුදය දකිනවා කියන්නේ ඔන්න දුකේ සමුදයමයි. හරි. අයං භික්ඛවේ රූපස්ස සමුදයෝ, අයං වේදනාය සමුදයෝ, අයං සංඥාය සමුදයෝ, අයං සංඛාරාණං සමුදයෝ, අයං විඥානස්ස සමුදයෝ. මහණෙනි මේ රූපයාගේ සමුදය. අයං භික්ඛවේ රූපස්ස සමුදයෝ. මහණෙනි මේ රූපයාගේ සමුදය.
ඒ ඔක්කොම ටික.
අයං වේදනාය සමුදයෝ. මේ වේදනාවේ සමුදය. අයං සංඥාය සමුදය. මේ සංඥාවේ සමුදය. අයං සංඛාරාණං සමුදයෝ. මේ සංඛාරේ සමුදය. අයං විඥානස්ස සමුදයෝ. මේ විඥානේ සමුදය. එන්න දැන් සමාහිත හිතකින් ඇතිවෙන යථා භූත ඥානේ. යථා භූතං පජානාති. ඇත්ත ඇති හැටි දැනගන්නවා. මොකද්ද ඇත්ත ඇති හැටි දැනගන්නේ? රූපේ සමුදය, වේදනාවේ සමුදය, සංඥාවේ සමුදය, සංඛාරයේ සමුදය, විඥානයේ සමුදය. මොකද්ද මේ සමුදය කියලා දැනගන්නේ? මොකක් හරි රූපයක් අභිනන්දනය කළොත්, අභිවදතෝ වජ්ජෝසාය තිත්තතෝ කළොත් කැමැත්ත ඇති වෙනවා ඒක ගැන. ඒක ගැන කියනකොට මේ බැසගත්තු එක එළියේ තියෙන එක නෙවෙයි. එළියේ තියෙන එක ඕන්නම් නැති වෙලා අයයි. ඒ වුණාට මේ බැසගත්තු එක ඉතුරු වෙලා. ඒ ඉතුරු උනේ අපිට ඕන නන්දියක් ඇති කරලා, කැමැත්තක් ඇති කරලා, ඕකමයි උපාදාන. මොකක් හරි උපාදාන කළා නම් උපාදාන පත්‍යා බහූ භව පත්‍යා ජාති ජාති පත්‍යා අර දුක් වල ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය වූ හෝති. ඔන්න ඔය විදියටයි දුක්ඛන්දරාව හටගන්නේ. සමුදය. පැහැදිලිද? ඔය දැන් සූත්‍රෙන් භාගයයි. සමුදයනේ කිව්වේ. දෙකක් තේරුම් ගන්නවා කියලා නේද? සමුදයයි අත්ථගමයි. අත්තගමංච කෝච භික්කවේ රූපස්ස අත්තගමෝ, කෝ වේදනාය අත්තගමෝ, කෝ සංඥාය අත්තගමෝ, කෝ සංඛාරණං අත්තගමෝ, කෝ විඥානස්ස අත්තගමෝ. මොකද්ද මේ රූපයාගේ අත්තගමය? ඒ කියන්නේ නිරෝධය, නැත්නම් නොපිහිටෙන ගතිය, නැති වෙලා යන ගතිය මොකද්ද මේ කියලා ඔන්න අහනවා. මොකද්ද දැන් අත්තගමේ?
නිරෝධේ.
මේක තමයි නිරෝධය. යථාභූත ඥාණයෙන් දැනගන්නේ මොකක්ද? දැන් සමුදය මොකද්ද කියලා ඔන්න අහපු එකට දැන් කියපු ඒවද කියලා බලන්න. යථාභූත ඥාණයෙන් දැනගන්නේ මොකක්ද කියලා? ඈ?
ඉරන්දි අභිවද දෙයක් නෑනේ නෑ. සැරින්ද පැත්තේ.
ඒ කියන්නේ අභිනන්දනය කරන්න බෑ. අජෝ අභිවදති කරන්න බෑ. ඒකේ දැස ගන්න බෑ. අජෝසාය තිට්ඨති කලේ නැත්තම් තමයි අත්තගමන. නිරෝධය වෙන්නේ එතකොට. අනේ එතනින්ම නුවණ එන්න ඕනේ. සමුදය මේකනම් සමුදය නොවේදුනොත් නිරෝධය. ඒක තමයි අත්තගමන කියන්නේ. සමුදය යෙදෙනවා නම් ඒක පිහිටනවා. සමුදය යෙදුම් නැත්තම් පිහිටන්නේ නැහැ. ඕක නේද පටිච්ච සමුප්පාදය කියන්නේ. යංකේචේ සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. ඔන්න දැන් ඔය නිවන එතෙන්ට යෙදුනා නම් ඕක පිහිටින්න ඕනේ. සමුදේ මේකනම් ඒ සමුදේ යෙදුන්නේ නැහැ. ඒකද බලමු අපි. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය. ඔව්. දැන් අපි එතෙන්ට එමුකෝ මේ සූත්‍රය කියෝලා. ඔන්න අන්න දේශනා කරන දැන් කෝච බික්කවේ රූපස්ස අත්තගම. මොකද්ද මේ රූපයේ අත්තගමය? ඒ කියන්නේ නිරෝධය වගේ හැට නොගන්න ස්වභාවය මොකද්ද? ඈ අත්තගම. ඉද බික්කවේ බික්කු නාභිනන්දති. ඉස්සලගේ අභිනන්දති. දැන් කියනවා නාභිනන්දති. නාභි වදති. අභිවදති එක නාභි වදති. නාජොත්සාය තිට්ඨති. එතකොට එන්න ඕන ඉස්සලා පතයි කියප එක නොපතයි. මනවයි හොඳයි කිව්වනේ. එහෙම කියන්නේ නැහැ. බැසගත්තනේ. බැස නොගන්නකත්. හරි? ඉද බික්කවේ බික්කු නාබිනන්දති නාබියදති නාජොස්සාය තිට්ඨති. කිංච නාබිනන්දති නාබියදති නාජොස්සාය තිට්ඨති. මොකකද? නාබිනන්දති නාබිවදති නාජොස්සාය පිට්ඨ කියන්නේ කිංච. රූපං නාබිනන්දති නාබිවදති නාජොස්සාය පිට්ඨ. හරි. රූපය පැතුවේ නැහැ. ඒක වර්ණනා කළේ නැහැ. හොඳයි කියලා කිව්වේ නැහැ. ඒකේ බැසගත්තේ නැහැ. කියන්නේ පිළිගත්තේ නැහැ. නේද? තස්ස රූපං. ඔන්න ඔය බැසගත්තු නැති රූපේ තස්ස රූපං. අනබිනන්දතෝ අවිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. යා රූපේ නන්දිසා නිරුජ්ජති. ඒ රූපේ නපතයි මනවයි නොකියයි බැසගෙන නොසිටි. රූපය නොපතන මනවයි නොකියන බැසගෙන නොසිටින ඔහුගේ රූපයෙහි යම් කැමැත්තක් වේ නම් ඒ නිරුද්ධ වේ. කියන්නේ නන්දියක් හටගන්න. නන්දිසා නිරුජ්ජති. ඒ නන්දිය නිරුද්ධ වේ. අර බැසගත්තාම රූපයක නන්දියක් තියෙනවා නම් ඒ නන්දිය නිරුද්ධයි. නේද? තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජන්ති. ඉස්සලගේ සම්භවಂತಿ දැන් නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අන දැන් දුක්ඛ නිරෝධේ පෙන්වනවා නේද? සමුදය දෙන්නේ නැති වෙනකොට නිරෝධේ. ඒකම වේදනාවට කියනවා. වේදනං නාබිනන්දති නාබියොදති නාජොස්සාය තිට්ඨති. තස්ස වේදනං අනබිනන්දතෝ අනබියොදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. යා වේදනාය නන්දිසා නිරුජ්ජති. ඒ වගේ වේදනාවක නන්දිය නිරුද්ධයි. ඒ වගේ වේදනාවක නන්දියක් තිබුණා නම් ඒක නිරුද්ධයි. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදානයක් කට ගන්නෑ. නන්දියක් නැත්තම් උපාදානයක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. පේනවාද යථාභූත ඥාණයෙන් වෙන වැඩි? දුක්ඛ නිරෝධේ. නේද? අත්තංගමය අත්තගම එය දකිනකොට දුක්ඛ නිරෝධය ඔය දකින. සංඥාන් නාබිනන්දති නාබියොදති නාජොස්සාය තිට්ඨති. තස්ස සංඥාන්. දැන් සංඥාව ගැන කියන්නේ. අනබිනන්දතෝ අනබියොදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. යා සංඥාය නන්දි. යම් කිසි සංඥාවක නන්දියක් තිබුණා නම් සා නිරුජ්ජති. ඒක නිරුද්ධ වෙනවා. යම් කිසි සංඥාවක් ගැන නන්දියක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා. සා නිරුජ්ජති. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. වෙනවද? සංඥාවේ අත්ගමයේ දකිනකොට දුක්ඛ නිරෝධය වෙනවා කියලා. ඊළඟට සංඛාර නේද? සංඛාරේ නාබිනන්දති නාබියොදති නාජොස්සාය තිට්ඨති. තස්ස සංඛාරේ අනබිනන්දතෝ අනබියොදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. යා සංඛාරේසු නන්දි සා නිරුජ්ජති. මොකක් හරි සංඛාරක නන්දියක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා. යා සංඛාරේසු නන්දි සා නිරුජ්ජති. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. ඊළඟට අන්තිම එක විඤ්ඤාණ. විඤ්ඤාණං නාබිනන්දති නාබියොදති නාජොස්සාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අනබිනන්දතෝ අනබියොදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. යා විඤ්ඤාණේ නන්දි සා නිරුජ්ජති. මොකක් හරි විඤ්ඤාණයක නන්දියක් තිබුණා නම් ඒක නිරුද්ධයි. යා විඤ්ඤාණේ නන්දි සා නිරුජ්ජති. තස්ස නන්දි නිරෝධා මොකක්ද නිරෝධය? උපාදාන නිරෝධය. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අයං භික්ඛවේ රූපස්ස අත්තගමෝ අයං වේදනාය අත්තගමෝ අයං සංඥායත්තගමෝ අයං සංඛාරාණං අත්තගමෝ අයං විඤ්ඤාණස්ස අත්තගමෝති. එනවාද? ඒකට සමාධියෙන් සමාහිත හිතක් ඇති වෙනවා. සමාහිත හිතෙන් යථා භූතේ පජානාති වෙනවා. මොකද්ද මේ යථා භූතේ කියන්නේ? රූපේ සමුදේ රූපේ අත්තගමේ. ඒකම පේනවා දුකේ සමුදයයි දුක්ඛ නිරෝධයයි. වේදනාවේ සමුදේ වේදනාවේ අත්තගමේ. දුක්ඛ සමුදේ දුක්ඛ නිරෝධේ. සංඥාවේ සමුදේ සංඥාවේ අත්තගමේ. ඒ කියන්නේ දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. විඤ්ඤා සංඛාරේ සමුදේ සංඛාරේ අත්තගමේ. ඒකම තමයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. විඥානේ සමුදය විඥානේ අත්තගමේ. දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. ඕක තමයි යථා භූත ඥානය කියන්නේ. ඕකම තමයි තව විදිහකට දැන් ඕක ඇති වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන උන. නේද? සම්මා දිට්ඨිය තියෙන කෙනාට සමාහිත හිතකදී සමාධිමත් හිතකදී අවබෝධ වෙන යථා භූත ඥානය උන්න ඕක. පැහැදිලිද? සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති කිංච යථා භූතං පජානාති රූපස්ස සමුදයංච අත්තංගමංච වේදනාය සමුදයංච අත්තංගමංච සංඥාය සමුදයංච අත්තංගමංච සංඛාරාණං සමුදයංච අත්තංගමංච විඥානස්ස සමුදයංච අත්තංගමංච. අන්න දැන් සමාධියක තියෙන වැදගත්කම. ඔව් දැන් ටිකක් නෙමෙයි ඉතින් පාලියෙන් කියපු එක දැන් හොඳට තේරෙනවා නේද? පාලි ඉගෙන ගත්තේ නැතුවට හොඳට පාලි තේරෙනවා නේද? දැන් සමාධියේ ප්‍රශ්නේ රූපේ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නොකත්ත ගමේ මොකද්ද? එතකොට දැන් මූලික ප්‍රශ්නේ තමයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිට්ඨති නේද? එතකොට රූපයක් අභිනන්දනය කළොත් අභිවදති හොඳයි කිව්වොත් අජ්ජෝසාය දිට්ඨති දැසගත්තු ඉතුරු ටික ඔක්කොම හටගත්තා සමුදේ දුක හටගත්තා කියලා හිතාගන්න. රූපය බාරගත්තා නම් දුක හටගත්තා. රූපේ බාරගත්තේ නැත්නම් සමුදය දුන් නැත්නම් දුක්ඛ නිරෝධය. වේදනාව බාරගත්තන අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එහෙනම් ඔන්න සමුදය. දුක හටගත්ත දුක්ඛ සමුදය. වේදනාව ඒ වගේ අභිනන්දනය කළේ නැත්නම් ඒ ගැන හොඳයි කිව්වේ නැත්නම් නෝ අජ්ජෝසාය තිට්ඨති. වැසගත්තේ නැත්නම් නිරෝධ වේදනාව නිසා හටගන්න දුක නිරෝධ. ඔව් දැන් අනිත් ධර්ම කරුණු වලට ඕක සම්බන්ධ කරන්න පුළුවන්. දික්කේ දික්ක මත්තන් වුණා නම් මොකද වෙන්නේ? සුතේ සුත මත්තන් වුණා නම් මොකද වෙන්නේ? දැන් අපි දිත්තේ කියන එකට වඩා ලේසි සුතේ සත්‍යයක් ඇහෙනවානේ. සුතේ සුතමත්තං වුණොත් ඒ වෙනුවට රූපයක් අභිනන්දනය කළේ නැත්තම් ඈ සද්ද සංඥාව කණින් අරන් දෙනවනේ. ඒක සද්ද සංඥාවෙන් නැවතුනොත් ඒකට රූපයක් පනෝලා අපි ඒක බාර ගත්තොත් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ලෝකෙට අහු වෙනවා. රූපයක් බාරගත්තා. රූපේ අජ්ජෝසාය තික්කති. රූපේ බැසගත්තා. ඇහෙන්නේ සද්දයක් අපි රූපයක් කියලා පිළිගත්තා. නේද? අර එළියේ කුරුල්ලෙක්. අරෙහි බෙරයක්. එතකොට සද්ද ඇහුණට රූපයක්ක බැසගත්තා. එතකොට අභිනන්දනය කළා අභිවදතෝ අජ්ජෝසාය තික්කති. අනේ රූපයේ සමුදේ. වෙනවා. රූපයේ සමුදය තමයි ඕක. දැන් ඒ රූපය කියන එකට අපි පිහිටීමක් දුන්නා. ඒකයි ඒක බැසගත්ත කියන්නේ බෙරයක් තියෙනවමයි පිහිටෙව්වා. කුරුල්ලෙක් ඉන්නවමයි. දැන් රූපයක් පිහිටෙව්වා. ඒ කියන්නේ බැසගත්ත නේද? පිළිගත්තා, දැඩිව පිළිගත්තා. ඒ පිළිගත්තේ දැන් හිතෙන් හදපු එකක් කියලා දන්නේ නැහැ. එළියේ සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක් තියෙනවා කියලා නේද හිතුවේ? අන්න බැසගත්තා කියන එකේ තේරුම. ඒ කියන්නේ දැන් අපිට සද්ද ඇහුන් නැතත් ওই රූපේ තියෙනවා කියලා අදහසකට නේද ආවේ? දැන් අපි සද්ද ඇහුණ හින්දා ඒ බෙරයක් තියෙනවා කියලා දැනගත්තා. දැන් ඒ දැනගත්තේ කොහොමද කියන එක අමතකයි. සද්ද ඇහුණ හින්දායි දැනගත්තේ කියන එක අමතකයි. ආ බෙරයක් තියෙනවා. ඒ බෙරේ අපිට සද්ද ඇහෙන්න කලිනුත් තිබිලා තියෙනවා. දැනුත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. අනේ දැන් බෙරේට පැවැත්මකුත් තියෙනවා. දැන් මේ හේතු හින්දා බෙරයක් හටගත්තා නෙවෙයි. පටිච්ච සමුප්පන්න වුණා නෙවෙයි. සද්දයක් ඇහුණ හින්දා බෙරයක් ගැන දැනගත්තා නෙවෙයි දැන්. දැන් එළියේ තියෙනවා බෙරයක් අපට ගහන්න. ඒක නවත් දන්නේ නැහැ මේ කියන්නේ. එළියේ බෙරයක් තියෙනවා අපිට දෙකින් දිගට නැදැන් ගහන්න. ඒක ගහන එක තමයි කරන්නේ ආයේ හිතේ. ඕක ඇහෙන්න කලිනුත් තිබුණා දරුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. දැන් රූපේ බැසගත්තා. ඔන්න රූපයක් හටගත්තා. රෝකනේ රූප සමුදේ. පේනවද රූප සමුදේ පේනවද දැන්? ඇහුනේ සද්දේ හටගත්තේ බෙරේ. එහෙනම් තැ ඇහුනේ සද්දේ අටගත්තේ අර හින්න සත්වේ නේද? දැන් ඇහුනේ සද්දයක් අපි විශ්වාස කළේ රූපය. එතකොට අන්න විශ්වාස කළා කියන්නේ අපි කැමති ඒ රූපේ. අභිනන්දති. අභිවදති. ඒක ගැන කතා කරනවා. ඈ? ඒ සද්දයක් ඇහුන ගමන් අන්න ළඟ ඉන්න කෙනාට කියන්න හිතෙනවා. අන්න බලන්න අර හිමි. ඔය ඉතින් විතක්ක ਵਿਚාර ටික වචනෙට පෙරලනවා. ඒක තමයි මං කේ කෙලස් ටික ඊළඟට වචනෙට දානවා. අනිත් අයටත් පෙන්නනවා. මගේ මේ කෙලස් තියෙනවා කියලා. අය ටික හංගගෙන ඉන්නවනේ ඒත් එකක්. අනිත් අය දන්නේ සද්ද කරලා පෙන්නනවා. ඕන මමයි දන්නේ. ඕගොල්ලෝ දන්නේ නැහැ නේ මං දන්නවා. ඉතින් මෝඩකම පෙන්නනවා කතා කරලා. නේද? ඇහුනේ සද්දය මුලාවෙන් හදාගත්තා ඒ සද්දෙට එක. ඕක දැන් තව කෙනෙකුට කියනකම් ඉතින් කටකහන. මම නේද? අනිත් එක්කෙනා නෙමෙයි මමයි දන්නේ. මේක මං ඉක්මනට කියන්න ඕනේ එයා දැනගන්න කලින්. නැත්තම් එයා මට කලින් දැනගන්න ඕනේ. කොහෙන්ද ඔය ඉන්නේ? කෙලස් මොනවද ඔය මානේ? මං කිව්වොත් මමයි ඉස්සෙල්ලා දැනගත්තේ කියලා එයා මට පොඩ්ඩක් වැඩියෙන් සලකයි. මම තමයි දන්නේ. ඉතින් ඕක කියනකම් කට ගහනවා දැන් කාට හරි කියන්න. අරයා තාම දන්නේ නැහැ මමයි දන්නේ මං ඉක්මනට ගිහින් කියන්නුනේ එයා වෙන පැත්තකින් දැනගත්තොත් එහෙනම් එතකොට මට තියෙන මානෙ නැති වෙනවනේ මමයි නිවුස් පතුරන්නේ කියලා අර කියන්නේ අපි රොයිටර් කියලා නේද එයා එනකන් අපි මුකුත් දන්නේ නැහැ එයා වහම තමයි ලෝකයේ ඔක්කොම ටික දන්නේ ඒගොල්ලෝ තමයි මේ ලෝකේ යන හරි ආසයි ලෝකේ යන කර්ම එකතු කර කර යන ආසාවනේ මේ පෙන්න සංසාරය අපු පුරුත්ත තව ඉස්සරහට ගෙනියනවා නේද? දැන් ඕක නුවණින් දකින කෙනා මොකද කරන්නේ? පරණ පුරුද්ද තිබුණා
රූපේ බැසගන්නේ
නැහැ. නෑ උඩින් පේන ටික. දැන් මේක කාට හරි කියන්න හිතුණත් නෑ මම මෙතනින් මේක නවත්ත ගන්න ඕනේ. මගේ මෝඩකම අනිත් අයටත් පෙන්වන්න නැතුව නේද? අනිත් අයත් සසරේ ඇදන් යන්න නැතුව මම මෙතනින් මේක කියන්න යන්න හොඳ නෑ. ඈ දැන් ඕගොල්ලෝ නිවුස් බල බලා කරන්නේ මොකද්ද?
සසරේ යනවා.
තමන් සසරේ යනවා විතරනේ අනිත් අයත් ඇදලා ගන්නවා. ඒක බලාගෙන ඉක්මනට දන්නවා දන්න වෙලා තියෙන වෙලෙ. ඉතින් මේක මහා ලොකු කමක් විදිහට කියන්නේ මේ මෝඩකම පෙන්වන්නේ. මුලාවෙන් හදාගත්තු නේද? මෝඩකම අනිත් අයටත් පෙන්වන්න හදනවා. ඒකෙන් බේරෙන්න එක විදිහක් තමයි නිවුස් බලන්නේ නැතුව ඉන්නේ. ඒකට කියන්න දන්නේ නැහැ නේ මොකක්ද?
අපි දන්නේ නැහැ
මොකක්ද? ඈ?
ලෝක සිද්ධ වෙන දේවල්
මොකක්ද? ධර්මය අහගත්තු කෙනාට තමයි මේක තේරෙන්නේ. මේක තමයි ඥානතෝ පස්සතෝ. එයාට තමයි කෙලෙස් දුරු කරන්න පුළුවන්. මේක අහලා නැති නොදන්න කමට තමයි අපි මෙච්චර කාල සංසාරේ ආවේ. දැන් ධර්මයක් අහන්න ලැබුණහමවත් ඔහුගේ ප්‍රයෝජනේ ගන්න. මේක වැඩේ තියෙන්නේ ධර්මය අහහ කරන්නේම ඕකමයි. අර ගින්නට දර එකතු කර කර එකතු කර කර දානවා කියන්නේ නම් මට ගින්න නිවා ගන්න ඕන. මට නම් ආයේ උපදින්න ඕනේ. කරන්නේම තව තව කර්ම එකතු කරනවා. නේද? ඒ තමන්ගේ වචනේ සංවර කරගන්න බෑ කියන්නේ දර දානවා එකතු කරගෙන. තව කෙනෙකුට මොකක් හරි කියන්නද කියනවා නම් මතක තියාගෙන අර ගින්නට දර ටිකක් එකතු කරනවා. තව කර්ම ටිකක් රැස් කරනවා. ඈ? අනිත් අයත් කැමති. ඉතින් එහෙම තමයි කියලා තියෙන්නේ. ඒ ලෝකේ යන්න ඉන්නේ ඒ වගේ මිත්‍රයෝනේ එකතු වෙන්නේ. ඒගොල්ල ළඟට තමයි යන්නේ. අහන්න නැති අය ළඟට දැන් මට ඇවිල්ලා මහුත් කියන්නේ. ඔය කතා එකක්වත් මට කියන්නේ නැහැ. අර මාව දැක්කේ නැත්නම් තමයි සද්දේ. අනිත් අය එක්ක ඈ අනිත් අයවත් ඇදලා ගන්නවා ඒ මට්ටමට. ඒ තමන් මඩේ ඉරුණහන් අනිත් අයත් මඩට ඇදලා ගන්නවා. ගොඩේන්න නෙමෙයි හදන්නේ. නේද? පේනවද දැන් කතාවේ තියෙන භයානකකම?
සර් සමාවෙන්න සර්. දැන් ඔය කතාවේදී අනිත් පැත්ත කොත් තියෙනවා. ඔය එක පැත්ත.
අනිත් පැත්ත තමයි ලෝකේ යන පැත්ත. ආයි කතා දෙකක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. ලෝකේ යන පැත්ත තමයි අනිත් පැත්ත. මේ කියන්නේ ලෝකෙන් ගැලවෙන පැත්ත නිවන් මාර්ගය.
සර් මම බුදු ගුණයක් ගැන කතා කරන්න බෑ නේ කෙනෙකුට. රාජනේ තියන්නේ බුදු ගුණ ගැන කතා කරන්න.
ඔව් ඉතින් බුදු ගුණ ගැන කතා කරලා නිවන් දකින්න බෑ.
හරි. නමුත් අර
සම්පස්සරේ යන්න පුළුවන්.
සම්පස්සරලාප දඩෝ වෙනවට වඩා බුදු ගුණයක් ගැන එක
කතා. ඔව් ඉතින් අපායේ යනවට වඩා දිව්‍ය ලෝකේ යන එක හොඳයි. දෙන්නම කරන්නේ සසරේ යනවා
වැඩේම තමයි
අනිත් අය කරන ඒවා හොයන්න නිමේ ධර්මය තියෙන්නේ තමන් ගැලවෙනවා නම් තමන්ටයි ගැලවෙන්නේ අනිත් අයත් එක්ක ගැලවෙන්න බෑ මොකද නියපොත්තේ පස් ටිකනේ මහා පොළොවේ පස් වලට කරන්න දෙයක් නැහැ අනිත් අය කරන ඒවා කතා කරන්න එපා ධර්මය තියෙන්නේ තමන්ට ඥානතෝ පස්සතෝ ගැලවෙනවා නම් තමන් ගැලවෙන්නේ ගැලවෙනවා නම් තමන් ගැලවෙන්න ධර්මය අහන්න තියෙන්නේ තමන්ට. ඥානතෝ පස්සත. අවබෝධ කරන්න තියෙන්නේ තමන්ට. අනිත් අය ගැන හොයන්නේ මොකටද? පොළවේ තියෙන පස් ටික ගැන නෙමෙයි අපි හොයන්න ඕනේ. නියපොත්තට එන පස් ටික. පොළවේ තියෙන පස්ද වැඩි නියපොත්තේ පස්ද? දැන් අපි පොළවේ පස් ගැන කතා කරලා වැඩක් තියනවද? සසරේ යන අය කරන වැඩ ගැන කතා කරලා වැඩක් තියනවද? අපි කතා කරන්න ඕන නිවන් මාර්ගය යන අය ගැන. බුදුහාමුදුරුවෝ නිකන් නෙමෙයි මේක උඩුගම් බලා යෑමක් කිව්වේ. පටිසෝත ගාමී කිව්වේ. ඈ? බොහොම සුළු පිරිසකටයි ධර්මය දකින්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. අනිත් අයත් ඉතින් නිවන් දකිනවා නම් මේ මෙච්චර අමාරු නෑ මේක. ධර්මය දකින්න. කාර බුදුහාමුදුරුවෝ අර වගේ උපමා ගේන්නේ නෑ. නියපොත්තට ගත්තු පස් කැට ප්‍රමාණයයි මහ පොළොවේ පස් කැටයි උපමා කරන්නේ නෑ. ඕක අනිත් පැත්තට වෙනවනේ. වැඩි හරියක් මේ ධර්ම මාර්ගයේ යනවා නම් කියයි එහෙනම් මහ පොළොවේ පස්කැට ප්‍රමාණයක් අඩු ගානේ සුගතිය යනවා කියලා. නේද? නියපොත්තේ ප්‍රමාණයක් තමයි අපාය යන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔකේ අනිත් පැත්ත වෙන්නේ. ඉතින් අපි ලෝකේ ගැන කතා කරලා වැඩක් නැහැ. පුළුවන් නම් තමන් ගැන හොයලා තමන් ගැලවෙන්න. විශාල කිව්වට ඒ කාලේ ඔය උපමාව ගත්තේ මේ අද කාලේ නෙමෙයි. අපි හිතනවා ඒ කාලේ විශාල වශයෙන් රහත් වුණා කියලා. ඒ කාලේ නේ බුදුහාමුදුරු කිව්වේ මෙන්න මෙච්චර දුළු පිරිසක් මේ. ඔව් ඒ කාලේ කූඹි කොච්චර ඉන්නේ නැද්ද? මිනිස්සු දැටි කූඹි. ඒ සත්ත්ව ප්‍රමාණය ගත්තහම අනන්තයි. නේද? අපි මේ මිනිස්සු ටිකක් ගැන හිතලා ඕක තේරුම් ගන්න බෑ. හරි? ඒක තමයි මේ අපේ නුවණට පේන්නේ නැති දේවල් සර්වඥතා ඥානෙට පේනවා. එහෙම දැකලා තමයි ඒ වගේ උපමාවක් ගත්තේ. මෙච්චර සුළු ප්‍රමාණයක් තමයි මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් අපිට අනිත් අයත් අරන් යන්න බෑ. අඩු ගානේ තමන්වත් මේ නියපොත්තේ තියෙන වෙලිකට වලට වැටෙන්න උත්සාහ කරනවා. නේද? ඔව්. තමන් අවබෝධ කරගත්තොත් ඔන්න තව කෙනෙකුට උදව් කරගන්න පුළුවන් වෙයි. නැත්තම් එන්නේ අර මැඩේ ඇරිලා ඉඳන් අනිත් අය ගොඩ දාන්න හදනවා. එතකොට ඔව් තව ටිකක් එරෙනවා මිසක් ගොඩ ඒවන්නේ නැහැ. නේද? ඈ පුළුවන් ධර්මයක් අහලා තේරුම් ගන්නවට පුළුවන් බෑයි කියලා නෑ. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය, ඒ කියන්නේ ඥානතෝ පස්සතෝ, අහන්න දකින්න. දැන් ඔය කලේ අහන එක ඈ සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ වික්ඛු යථා භූතං පජානාති. මේ ඊළඟට එතනින් නැවතුෙත් නෑ. මොකද්ද මේ යථා භූතව දැනගන්නේ? කිංච යථා භූතං පජානාති රූපස්ස සමුදයංච අත්ථගමංච වේදනාය සමුදයංච අත්ථගමංච. ඔය පහේ සුළු දෙයයි තියෙන්නේ, ಜಾති පහයි. ඒකෙත් ඔව් එහෙම නුවණකුත් ගන්න පුළුවන්. ඉතින් රූපේ රැවටුන් නැත්නම් ඒ හින්දා වේදනාවකට අහු වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා වේදනාව අල්ලන්න කලින් රූපේ අල්ලගන්න. රූපේ අපිට වැටහෙනවා වැඩි. නේද? වේදනාව ටිකක් එහෙම දකින්න අමාරුයි. සද්දේ අහලා ඉවර කරන්නේ නැති හින්දා තමයි අපි සද්දේට රූපයක් ඉතුරු කරගන්නේ.
නෑ සර්.
ඔව්. ඒ සද්දේ අමතකයි.
සද්දේත් රූපයක් නෙවෙයි.
දැන් අපි බෙරයක් කියලා දැනගන්නකොට සද්දේ අමතකයි. සද්දේ හින්දා බෙරයක් කියලා දැනගත්තා කියන නුවණ නෑ.
සද්ද රූපයක් කියලා
අපි එහෙම. සද්ද රූපේ කිව්වහම බෙරයක් පණවන්නේ නෑනේ. සද්දේ විතරනේ මේ කණෙන් දීපු සද්ද සංඥාව විතරනේ. මේ සද්ද සංඥාවෙන් නවත්තන්නේ නෑ. සුතේ සුතමත්タン කරන්නේ අපි බෙරයක් හදනවා.
මේ
සියන හින්දා නේ බෙරේ.
රූපයක් හදන එකමයි රූප සමුදය කියන්නේ. තේරෙනවද? රූපයක් හදන එකමයි රූප සමුදය. රූපේ බැස ගන්නවා. ඒකට සමුදය යෙදුන් නැත්තම් රූපේ අත්තගමයි. හටගන්නේ නැහැ. පිහිටන්නේ. දැන් බෙරේ හදන්නෙත් අපි බෙරේ නිරුද්ධ කරන්න පුළුවන්. හදනගෙනාටමනේ නේද? සද්දේ ඇහිලා බෙරේ හැදුවා නම් එයාටම නේද බෙරේ නොහදා ඉන්න පුළුවන්. සද්දේ ඇහිලා සද්දේ විතරයි සද්දයක් ඇහුණා මේ හේතු ප්‍රත්‍ය නිසා සද්දේ ඇහුණා. කියලා නවත්ත ගන්න පුළුවන් හදන කෙනාටම නේද? ඒකයි සමුදේ දකින්න කෙනාටමයි අත්තගමයි. සමුදේ දැක්කොත් තමයි ආ මේ බෙරේ හැදුවේ මමමයි කියලා දැක්කොත් තමයි එයාට බෙරේ නිරුද්ධ කරන්න පුළුවන්. නෑ නෑ බෙරේ එළිය තිබුණා මේ මම මේ පැත්තක ඉන්නවා කියලා දකින කෙනාට ඒක නිරුද්ධ කරන්න බෑ. ඒ බෙරේ තියෙනවනේ නේද? ලෝකේ බැසගත්තට පස්සේ බාරගත්තට පස්සේ ඒකමයි කියන්නේ. මේකේ බැසගත්තානම් දුක හදලා ඉවරයි. දුක්ඛ සමුදය යෙදිලා ඉවරයි. බැසගත්තේ නැත්තම් තමයි නිරුද්ධ. සමුදය යෙදුන් නැත්තම් තමයි නිරුද්ධ. එතකොට ඒ වෙලාවට තමයි කියන්න පුළුවන් සුතේ සුතමත්タン කියලා. සද්දේ ඇහිලා රූපයක් පැනෙව්වට පස්සේ පුළුවන් ද සුතේ සුතමත්タン කියන්න? බෑ. එතකොට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තික්කති කරලා ඉවරයි. ඒ කියන්නේ දුකයි සමුදයයි හටගෙන. ඒක තමයි දැන් බෙරේ පිහිටවන්නේ නැහැ කියන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්ක. මේක හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කා. මේ සද්දේ ඇසීම ඇසීමක් විතරයි ඒක හේතුප්‍රත්‍යය. පටිච්ච සමුප්පන්න. ඔය නුවණ ආවොත් තමයි සමුදය යෙදෙන්නේ නැත්තේ. ඒ කියන්නේ එළියේ රූපයක් පිහිටවන්නේ නැත්te ඒක බැස ගන්න නැත්te. නේද? එතකොට බලන්න රූපයක් පිහිටියේ නැත්තම් තමයි දුක්ඛ නිරෝධය. රූපයක් පිහිටෙව්වොත් රූප සමුදය තිබුණොත් රූපයයි රූප සමුදයයි තියෙනවා. දුකයි දුක්ඛ සමුදයයි තියෙනවා. නිරෝධය කියන්නේ මෙතනින්ම අභිනන්දති අභියති අජ්ජෝසාය තිත්තති කියන තැනින්මයි පටන් ගන්න. ඊට පස්සේ නන්දිය කැමැත්ත එහෙම ඇති වෙන්නේ පස්සේ. මේක පිහිටෙව්වට පස්සේ. නේද?
සර් දැන් මලක් දැක්කට පස්සේ
දුක්ඛ. මලක් දැක්කට පස්සේ එහෙන් වර්ණ සංඥාව ගත්තා මලක් පිහිටෙව. රූපයක් පිහිටෙව. රූපයයි රූප සමුදයයි යෙදුණා. එතකොට එහෙන් දැකීමේ පටිච්ච සමුප්පන්න බව දැක්කනම් එහෙන් වර්ණ සංඥාවක් කරන් දුන්නා. සංඥාව පටිච්ච සමුප්පන්නයි. මලක් පිහිටවන්න යන්නේ නැහැ එනි. යන්නේ ලෝක නිරෝධය. දුක්ඛ නිරෝධය නැත්නම් රූප නිරෝධය. يعني සමුදේයයි අත්ගමයි. දැන් සමුදේ එක්ක අත්ගමයේ පේනවා. නේද? ආයතනයක් වැඩ කරනකොටම ඒකේ රැවටුනොත් සමුදේ. ඒනි රූපයක් පැනෙව්වොත් සමුදේ යෙදුනා රූපේ පිහිටුවා. රූපේ බැසගත්තා. රූපේ බැසගත්තා කියන්නේ දැන් පැහැදිලි නේද? දුක්ඛයි දුක්ඛ සමුදේයයි යෙදුනා. එතකොට එතන අපි රූපේ අභිනන්දනය කළේ නැත්නම් අභිවදති කළේ නැත්නම් අජ්ජෝසාය තිට්ඨති කළේ නැත්නම් වර්ණ සංඥාවක් ඇහෙන් අරන් දුන්නා. ඒකට රූපයක් දාන්න ගියේ නැත්නම් දුක්ඛ නිරෝධය අත්ගමයි. ඕක නේද මේ දේශනා කරන්නේ. ඉතින් ඕකම බලලා ඉතින් තව විදිහකට ඕක ඕනනම් විස්තර කරන පිරිස් ඉන්නවා. නිරෝධය දැක්කොත් ලෝකෙට අහුවෙන්නේ නැහැ, සමුදය යෙදෙන්නේ නැහැ. රූපයේ සමුදයයි අත්ගමයයි තේරුම් ගන්න. දැන් ඕක වචනෙන් අහලා තේරුම් ගත්ත එක මදි. ඔය ඥානතු. දැන් ඕක දකින්න නම් යථාභූත ඥානෙට එන්න නම් ඔව් මොකද්ද දක්ෂතාවය? සමාධිය. සමාධින් භික්කවේ භාවේත. සමාහිතෝ භික්ඛු යථා භූතං පජානාති. ඔක බුද්ධ වචනේ මං කියනවා නෙමෙයි. මං අහන්න එපා බුදුහාමුදුරුවෝ සමාධිය වඩන්න කියලා තියෙනවා. සමාධියෙන් පුළුවන්ද නිවන් දකින්න? දැන් සමාධිය ආවහම දැනගන්න ඕන මොකද්ද කියලා යථා භූත ඥාන. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක හරි දැක්ම තියෙන කෙනා සමාධියක් වැඩුවා නම් ඔන්න ඕකයි අවබෝධ කරන්නේ. රූපේ සමුදයයි අත්ගමයි. යථා භූතව දකිනවා. රූපයේ රූපයක් තියනවා කියලා හිතනකොට ඒකේ සමුදයක් පේනවා අත්ගමයක් පේනවා. මේ සමුදේ යෙදුන් නැත්නම් අත්ගම. ඔය දෙක දකින්න පුළුවන් සමාහිත හිතකට. මේ කලබල හිතක නීවරණ ගොඩක ඉඳන් ඕක දකින්න බෑ. ඒකයි මේ කියන්නේ. සංසුන් හිතකින් ඕක මෙනෙහි කරන්න. අත්ගමයේ සමුදේ මේකයි අත්ගමයේ මේකයි.
මේ දැනගත්ත දේ තේන්න ගන්නවා.
තේන්න ගන්නවා. අන්න ඕක තමයි මේ සමාහිත හිතට. අන්න ඕක තමයි තේරුම් ගන්න ඕන. කෙලෙස් හිතට නිමෙයි ඕක පෙන්නේ. විදර්ශනාව කරන්න පුළුවන්. එතකොට සමාහිත හිතට ඕක අමාරුවක් නැහැ. තේන්න ගන්නවා. යථා භූත පජානාති. ඇත්ත தත්ති දකින්න. ඇත්ත தත්ති දකින්න. ආයි මෙනෙහි කර කර ඉන්න ඕනේ නැහැ. රූපය කියනකොටම රූපේ සමුදයක් දැනගන්නවා, අත්ගමයක් දැනගන්නවා. එතකොට එළියේ තියෙන රූපේ අනිත්‍ය බලබලා ඉන්න ඕනද එතකොට?
නෑ
නෑ. නෑ, ඊට කලින්ම සමුදයක් දකින්නවා, අත්ගමයක් දකින්නවා. ඔකයි යංකින්චි සමුදය ධම්ම, සබ්බන්තං නිරෝධ ධම්ම. නේද? ගැලපෙනව නේද ධර්මයට? ඔව්. දැන් එහෙම මෙහෙන් දැනගෙන ඉතින් ඒ දැනුම වටේ කරගෙනවා මිස සමාධි කරගෙන ඕක බලන්න හදන්නේ. මන් දන්නවා මන් දන්නවා කිය කියා ඉන්නවා මිස
සමාධිය කාමකට වැඩි වෙලා තියෙන්නේ නැහැ මේ වගේ ගැටුම් ගන්න. සමාධි කරගන්න එනවා ඒක නැති. සුත සමාධියෙන්
නෑ ඕක බලබලා දැන් ඕක බලනකොට සමාධිය නෑ කියලා පේනවනම් ආයේ සමාධිය හදා ගන්න ඕන. දැන් හුස්මට අවධානය ගේන්න පුළුවන්. නේද? ඒකෙන් ටිකක් සමාධි වෙනකොට ඕක මෙනෙහි කරනවා. රූපයක් කියලා හිතනකොටම රූපේ සමුදයක් දකින්න ඕන, අත්ගමයක් දකින්න උත්සාහ කරන්න ඕන. එහෙම කරනකොට ආයෙ හිත දුවනවා කියලා පේනකොට ආයෙ ඒ වැඩේ නවත්තලා සමාධියට ගන්න. හුස්මට අවධානය යොමු කරන්න. ඒකෙදි හිතන්න දෙයක් නැහැ. එහෙම සමාධි වෙනවා කියලා පේනකොට ඔව් සමාධිය ටිකක් වෙලා ඉඳලා ඊළඟට මෙනෙහි කරන්න ඕන අහුවෙන එකේ සමුදය අත්ගමයයි බලන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ සමාධියේ ඉද්දී සමාධිය හදාගන්න එළියට ආවහම සමුදේ අත්ගමයයි බලන්න පුරුදු වෙයි. සමුදේ අත්ගමයේ කොහෙවත් නෙමෙයි තියෙන්නේ ආයතන හයයි. නේද? සද්දයක් ඇහිලා දැනගන්නවා, රූපයක් වර්ණ සතානින් දැනගන්නවා, ගඳ සුගඳින් දැනගන්නවා, රසෙන් දැනගන්නවා, කයෙන් දැනගන්නවා, මනසෙන් දැනගන්නවා.
මෙන්න සමාධිය උත්තර ගන්න. සමාධියට
සමාධියයි මේකයි දෙකම වුණා. දැන් සමාධිය විතරක් හදාගත්තට මේ කතාව දන්නේ නැත්නම්, ඒ කියන්නේ දහම අහලා නැත්නම් ඒ දකින්න දෙයක් නෑ. සමාධියේ ඔහෙ ඉන්න හරි ශෝක්මි කියලා. හිත කොහෙවත් යන්නේ නෑ. ශරීරේ දැනෙන්නෙත් නෑ. ඒකේ ඉතින් පාවිවි ඉන්නවා. ඔව් හිත දුවන එක අඩු කරගන්නේ සමාධිය. ඒක යොදා ගන්න ඕන අපි යථාභූත ඥානෙ ඇති කරගන්න. විදර්ශනය සඳහා යොදා ගන්න ඕන. ඒ කියන්නේ ධහම දකින්න ඒ සමාධි හිත උපයෝගී කරගන්න. ඔව් මෙහෙමයි. දැන් සමාධි ගත වුණා ගමන් ඕක මතක් කරන්න යන්න එපා. එතකොට සමාධිය නැති වෙනවා. ඉස්සෙල්ලා සමාධියේ ඒකේ ටිකක් වෙලා ඉන්න. ඊට පස්සේ ඒකෙන් එළියට ඇවිල්ලා මේවා බලන්න පුළුවන් ටිකක් වෙලා. ආයේ හිත දුවනවා කියලා දැක්කහම ආයේ වෙනම ඒ හිතන එක නවත්තලා සමාධිය වඩන්න. ආයේ පැය භාගයක් විතර සමාධියේ ඉන්නවා. එතකොට හිතන්න යන්න එපා මේවා. දැන් සමාධියේදී හිතන්න ගියොත් සමාධිය නැති වෙනවා. ඒ හිතනවනේ. සමාධියේදී හිතන්න යන්නේ ඒක අරමුණක හිත තියාගෙන ඉන්නවා විතරයි. ඒක වෙනම හදාගන්න. දැන් දවසකට පැය භාගයක් සමාධියේ හිටියහම ඒක ඇති දවසකම. සමහර විට මදි නම් දවසරයක් තව පැය භාගයක් විතර ඉන්නවා. මදි කියලා තේරෙනවා. හරි. ආයි. ඔව් දැන් අපි හිතමු පැය භාගයක් ඔන්න දැන් භාවනා කළා. ඊට පස්සේ සමාධිය බස්ස වල ඇස් ඇරියානේ. ඊට පස්සේ Tamanṭa ඕන්න මේවා මෙනෙහි කරන්න පුළුවන්. දැනගන්න දැනගන්න රූපේ samudayay attagamayay බලන්න. ඒකට නුවණ තියෙනවා.
අය දැනගන්න
දැනගන්න. ඔව්. අය Tamanṭa කැමති හැම එකේම බලන්න බැරි වෙන්න පුළුවන්. අඩු ගන්න එකක් දෙකක් හරි බලන්න. ඒදී. ආයේ හොම් බලනකොට පේනවා ඔන්න හිත දුවනවා. ආයේ මේක බලන්න දෙන්නේ නැහැ. එහෙනම් ආයේ පේනවා දැන් තව ටිකක් ආපහු සමාධිය හදාගන්න. හිත විසිරෙනකොට තේරුම් ගන්න සමාධිය හදා ගන්නවා. හිත සමාධි වෙනකොට තේරුම් ගන්න දැන් විදර්ශනය කරනවා. එහෙම එහෙම යන්න පුළුවන්. ඒක එක විදිහක්. එහෙමම කරන්න ඕන කියන එක නෙමෙයි. ඒක එක විදිහක්. ඒ විදිහ ගොඩක් ඉතින් Tamanṭa සාර්ථක වෙන්න පුළුවන්. ඒක උත්සාහ කරලා බලන්න. එතකොට ඔකට ඕන අපිට සමාධිය වඩන හැටි දැනගන්න ඕන. නුවණ ප්‍රඥාව බුදුදහමට අනුව සමුදේ අත්ංගමය කියන එක ගැන වැටහීමක් තියෙන්නත් ඕන. නැත්තම් වෙන්නේ අපි අර තියෙන දේ කානිත්‍ය බලන්නේ. තියෙන දේ වෙනස් වෙනවා කියන්නේ. දැන් මේකෙ පෙන්වන්නේ දෙය පිහිටන්නේ ඇයි? සමුදේ මොකද්ද? ඒ සමුදේ යදුන් නැත්තම් ඒක පිහිටන්නේ අත්තගම. ඔන්න ඕකයි බුදුරජාණන් වහන්සේ දකින්නේ කියන්නේ. නේද? සම්මාදිට්ඨිය කියලා හැම තැනම පෙන්වන්නේ ඕක. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපා අත්ංගම ඔච්චරයි සම්මාදිට්ඨි. සපි කරන්න යන්නේ නෑ නෑ දෙයක් තියෙනවා මේක වෙනස් වෙනවා කියලා බලන්න. ඒක තේරුම් ගන්න මේ දහමට එකඟ දෙයි මොකද්ද? ඕක එන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන නුවණින් හොයනකොට. එහෙම නැත්නම් අපි සම්මාදිට්ඨියක් නැතුව ඔහේ මේක කරන්න කිව්වා අනිත්‍ය බල බලා ඉන්න කිව්වා ඒ හින්දා බලනවා. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද කියලා බලන්නේ. රූපේ අනිත්‍ය සංඥාව. අන්න අනිත්‍ය සංඥා සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපං අත්තංගමෝ. අන්න ඔකයි රූපේ අනිත්‍ය සංඥාව කියන්නේ. නේද? අපි පැහැදිලි කළානේ මේ අනිත්‍ය සංඥා සූත්‍රය. දැන් තව කවුරු හරි ඒක තව ටිකක් ෆොටෝකොපි කරලා ගෙනහැලා බෙදන්න ධර්ම දාණයට ගන්න තියයි. නොලැබුණ අය ඉන්නවා. මේක ඉතින් වටිනවා. මේක දිග හින්දා මං වැඩිය මේ දුන්නේ නැහැ ෆොටෝකොපි කරන්න. නෑ නෑ සමාධිය වඩද්දී ඕවා ගැන හිතන්න යන්න එපා. සද්දේ ගැන අහගෙන ඉන්නවා විතරයි. එතකොට උරලෝසුවේ සද්දේ කියලා දන්නවා. ලෝකෙට අයිති දැක්මෙන් සමාධිය වඩන්න. දැන් මේ හුස්ම කියලා බලනකොට හුස්ම තියෙනවා කියලා ලෝකෙට අයිති දෘෂ්ටියෙන් අපි ඉන්නේ. ඒක යථාභූත ඥාණය නෙමෙයි. ඒ සමාධිය හදාගන්න උපක්‍රම. මං කියේ උපක්‍රමයක් කියලා සමාධිය හදන එක. සමාධියෙන් පස්සේ ඔරලෝසුවේ සද්දේ බලන්න පුළුවන්. ආ. සද්ද සංඥාව තියෙන ඔරලෝසුවක් පිහිටුවේ කොහොමද? අන්න ඔරලෝසුව රූපේ. ඒක රූපය දකින්න රූප සමුදය දකින්න. සමුදය මොකද්ද? මේ සබ්ද සංඥාවෙන් නැවතුනේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැහැ. ඔරලෝසුවක් අපි බාරගත්තා, බැසගත්තා. නේද? ඒකට බැස ගන්න හේතු ටික දකිනකොට ඒ කියන්නේ අභිනන්දනය කළා, අභිවදති අජ්ජෝසය තිට්ඨ තියේ තුන වෙලා. ওই තුන කලේ නැත්තම් ඔරලෝසුව පිහිටයිද? නෑ. සද්දයක් ඇහුණා නිරුද්ධ වුණා. සබ්ද සංඥාවක් ආවා නිරුද්ධ වුණා. ඒක සෝතායතනි කෘත්‍ය ඕකයි. ඔරලෝසුවක් හදන්න යන්නේ නැහැ. බාහිර රූප හදන්න යන්නේ නැහැ. ඒක රූප සමුදයක් දකින අත්ගමයක් දක්. කලින් කරපුවා ඉතින් සසරේ යන ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම නෙමෙයි ලෞකික නේද අපි මේ කලින් කරපුවා කිව්වට දැනුත් කරන්නේ ඕක තමයි නුවණින් බලන වෙලාවට විතරයි ඕකෙන් මිදෙන්න පුළුවන් මතක තියාගන්න අපේ සතියයි සිහියයි යෙදෙන්නේ නැති හැම මොහොතෙම ඉන්නේ අපි සංසාරය යන පුරුද්ද ලෝකෙට අයිතිව බාර ගන්නවා නේද ඒකෙන් මිදෙන්න පුළුවන් ඔය සිහිය නුවණ යෙදෙන මොහොතේ විතරමයි සාමාන්‍ය කෙනා. ඒක නොවේ දෙන්නේ රහතන් වහන්සේගේ විතරයි මේ. හිත සංසුන් වීම එකක්, බැලීම තව එකක්. එතකොට යම්කිසි මොහතක ආවොත් ලෝකෙට අහු නොවන මට්ටමකට එතකොට අරමුණු වෙන්නේ නැහැ. ලෝකෙ පිහිටන්නේ. හරි. ඒක තමයි යථාභූත ඥානය කියන්නේ. සමාධියක් තමයි ඒ අර සමාධියට වඩා වෙනස්. අපි බලෙන් හදාගන්න සමාධියක් නෙවෙයි එතකොට. ඒකට කියනවා අනිමිත්ත සමාධිය කියලා. නිමිති පිහිටන්නේ නැති සමාධියක් කියලා. දැන් අපි දැන් සද්දේ අහගෙන නැත්තම් හුස්ම දිහා බලාගෙන හදන සමාධිය නිමිති සහිතයි. නේද? විදර්ශනාවෙන් එනම එක නිමිති පිහිටන් නැතිකමට එන සමාධිය. ඒක අනිමිත්ත සමාධිය. ඒවා ඉතින් ඒවා ටිකක් ගැඹුරු වැඩි. ගැඹුරු කියන්නේ අපි වචනෙන් කතා කරන තේරුම නෙමෙයි කරන්න ගියාම අත්දකින්න කොට තියෙනවා. ඒවා ගැන කතා කරාට සමාධිය ගන්න බෑ. ඒවා දැනගත්තා කියලා ඒ සමාධිය එන්නේ. දැනගත්තාම එන්නේ රවටන සමාධිය. ඔයා අවබෝධයනකොට ඒ නුවණින් දකිනකොට එන එක ඒක අත්දකින්න ඕන දෙයක්. ඒකට කියනවා අනිමිත්ත සමාධිය කියලා. හරි ඒ විදර්ශනා පැත්තෙන් එන. ඔව් ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම හරියටම තියෙනකොට ලෝකෙට අහුවෙන්නේ නැති ගතිය. ලෝකෙට අහුවෙන ඒවානේ නිමිති. දැන් එහෙන් දැකලා නිමිති ඉතුරු කරගන්නවනේ. කණෙන් අහලා නිමිති ඉතුරු කරගන්නවනේ. ඒ ගතියෙන් මිදෙන ස්වභාවය අනිමිත්ත කියන්නේ ඒක මහා ගැඹුරු ස්වභාවයක් ඔය හිතන සමාධියකින් එන නිකම් මුකුත් නැහැ කියන හිතක් හැදෙන්නේ නැහැ කියන මට්ටම නෙමෙයි සමාධියේ යථාභූත ඥානය තියෙන කෙනාට එන මට්ටමක් ඒක දැන් පේනවනේ යථාභූත ඥානය මොකද්ද කියලා දැන්නේ දැනගත්තේ ඒක ගොඩාක් වැඩෙනකොට එන ගතියක් ඕක ඒක තමයි ඒවා ඒක තමයි ඒ දහම අහන්න නුවණින් විමසන්න කියන්නේ. ඥානතෝ පස්සත. එහෙම කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය තියෙන්නේ දහමට අනුව. ඉතින් මේ සූත්‍ර උදව් කරගන්න නුවණින් දකින්න. මට මේක හම්බ වුණේ වෙන තැනක සාකච්ඡා කරන එකකින් එතන දීපු තේරුම නෙමෙයි මේ දුන්නේ. අපි සූත්‍රයි සූත්‍රයේ තේරුමයි විතරයි මට ඕන උනේ ඒකවත්. මොකද මේකේ සූත්‍ර ගොඩක් තියෙනවා පාලි එකයි සිංහල එකයි. ඒක අපි නුවණින් දකින්න පුළුවන්. ඒක තමයි මේකම කියවලා වෙන තේරුමක් ගන්න පුළුවන් කියන්නේ. ඔව් මේක නොමිලේ බෙදෙන එකයි. ඒක නොමිලේ බෙදන අය හොඳ ධර්ම දානයක් කරනවා. මටත් එකක් හම්බ වුණා. කමන්න මේ පොත ගේන්න. මේකේ තියෙන්නේ මේ කෙලින්ම පාලි සිංහලයි අර ඉතුරු ටික ඕනේ නැති ටික අපිට අයිති කරලා මේ ටික බලන්න. මේක නොමිලේ බෙදා හරින්න තියෙනවා ඉතින්. For free distribution. මේ පොත වටිනා. වටිනා කියන්නේ ඔය දැන් දේශනාවනේ තියෙන්නේ. පාලි සිංහලයි තේරුමයි තියෙනවා. වැඩිපුර අතින් දාපු ටික අයින් කරාම අපිට ගන්න බොහොම වටිනවා. මේ සමාධි භාවනා සූත්‍රය මේ මේ හරි වටිනවා. හරි මේ දැක්මත් එක්ක මේක බලනකොට ඔයගලන්ට නිකම්ම තේරෙනවා. පාලිය කියවනකොටම දැන් තේරෙනවා. ආය සිංහලින් කියවන්නත් ඕනේ. නේද? ඔන්න ඔකයි සම්මා දිට්ඨිය යම්කිසි ප්‍රමාණයකට තියෙන කෙනාගේ වෙනස. දැන් ඒගොල්ලෝ කියන සමහර තේරුම් අයින් කරලා මං කියන්නේ. හරි? අපට වැටහෙන විදිහ. ඒක දකින්න පුළුවන් අර සම්මා දිට්ඨිය එක්ක ඉන්න ඕනේ.
අපි
කොහොමද කියන තැන? ඔව්. කතා කරපුවත් එක්ක ඒවා එනකොට මේ අනිත් අතින් දාපු ඒවා ටික අයින් කරාම අපිට මේ බුද්ධ වචනේ සිංහල තේරුමයි ඒ ටික හරි වටිනවා. ඉතින් සිංහල තේරුමෙත් අපි අයින් කරන්න ඕන ටික අයින් කරන්න දක්ෂ වෙනවා. පාලි එක කියලා. ඒ පාලි මහා ලොකු දැනුමක් ඕනේ නැහැ දැක්ම තියෙනකොට. මේ කියන්නේ මේකයි කියලා තේන ගතියක්. නේද? ඒකයි මම අහුවේ ඔයගොල්ලෝ පාලි දැනගෙනද දැන් පාලියෙන් කියනකොට ඔක්කොම තේරුණා නේද? ඒ අමුතුවෙන් පාලි ඉගෙන ගන්න ඕනේ නැහැ මේක දකින්න දෙනාට. ඒ බුද්ධ වචනේ ඇහෙනකොටම පේනවා නේ මේ කියන්නේ මේකයි මේ කියන්නේ මේකයි. පටිච්ච සමුප්පාදයට ගැලපෙනවා පංච උපාදානස්කන්ධයට ගැලපෙනවා හට ගැනීම නිරුද්ධ වීම ඈ නස්මින් සති ඉදන් හොතේ ඒවට ගැලපෙන තේරුමක් Tamanට එනවා. මේකම මතක තියාගන්න සම්මාදිට්ඨිය නැති කෙනාට වෙන විදිහකට තේරුම් කරන්න පුළුවන්. නොතනයි වෙනස තියෙන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියකිනුත් මේක විස්තර කරන්න පුළුවන්. ලෝකෝත්තර දැක්ම කියන එක ඒක ඒකේ වෙනස තේින්නේ ඔක දක්නකොට. මේ සූත්‍රෙම සමහර විට ඊට කලින් කියෝලා ඇති. ඒ මේ දැන් ඊට වඩා දැක්මක් එනවා මේවා කියනකොට. පුළුවන් නම් ඔය බෙදෙන තැනින් පොත් 100ක් විතර අරගන්න පුළුවන්. මේකට කියලා කියන්න එපා මේ ඒගොල්ලන්ගේ එක තේරුම් ගන්න කියලා කිව්වහන් දෙන්න. ඒ ඕගොල්ලන්ට උනත් මේ තැනකට ගිහිල්ලා ගත්තට වැරද්දක් නැහැ. තමන්ගේ නුවණ තියෙනකොට අපිට ගන්න ඕන ටික ගන්න පුළුවන්. මොකද බුද්ධ වචනය කොහෙන් ගත්තත් කමක්. ඒකට තමන් දක්ෂ වෙන්න ඕන හරි දේ තෝරලා බේරලා ගන්න. අපි ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න ඕන මේ වගේ දෙයක් බෙදලා දෙනවා. දැන් අපිට මේක ෆොටෝකෝපි කර කර බෙදන්න. දැන් මේ කොමන්ඩි මේ කතා කරපු එකට දාන්න. එස කියන්නේ රූපයන්නේ. ඒ ඕන රූපයකට මේ ධර්මය ගැලපෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදේ. ඒ දිගටම තියෙනවා කියලා හිතන එක ලෝකෙට අයිති රූපයක් නේ. ඕක දාන්න මේ මේ මේකට දාන්නකො. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද කියලා කාචය කියලා දැනගත්තේ කොහොමද කියලා හොයාගන්න වාගෙන් මහන්. එතකොට උත්තරේ කොයි ආයතනයක් කරහද මං කාචය දැනගෙන තියෙන්නේ. එහෙම එහෙම මේ මේ ධර්මයට ගැලපෙනවා ඕනම ලෝකෙට අයිති දෙයකට. ඒකයි මේ බුදුදහමේ විශේෂය. මේ රූපෙට එකයි මේ රූපෙට තව එකයි කියලා එහෙම නැහැ. ඔක්කොම පටිච්ච සම්පන්නයි. රූපයක් ගත්තා නම් පටිච්ච සම්පන්නයි. සංකතයි. සංකත එකේ ලක්ෂණ ටික එහෙම්මම තියෙනවා අදුවන්. හේතු ප්‍රත්‍යෙම්මයි හටගන්නේ. හරි? ඔව්. ඩයි ගෑවත් එකයි නොගෑවත් එකයි කොණ්ඩේ කොණ්ඩේමයි රූපෙට රූපයන් නම් රූපය. ඒක ඒකේ ලක්ෂණ ටික එහෙම්මම තමයි. අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙම්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක එහෙම්මම තියෙනවාක. දැන් අපි ওই කාචේ කියලා පිළිහිටන්නේ අනිත්‍ය දකින්න නැති හින්දා. ඒක ඒක නුවණින් ගැඹුරින් බලන්න ඕනේ. ඒක නම් තනියෙන් හොයන්න කිව්වා. ඒක ටිකක් හොයලා හොයලා බලන්නකෝ. එතකොට ඔක ඔව් ඇහැ කියන එකත් පටිච්ච සමුප්පන්නයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය කියන්නේ මොහතකටවත් නිත්‍ය කරන්න බෑ. පටිච්ච සමුප්පන්න ස්වභාවයක්මයි තියෙන්නේ. අපිට වැරදිලා තියෙන්නේ අපි ඕවා නිත්‍ය කරන්න ගිහින්. ලෝකෙට අයිති දැක්ම තමයි නිත්‍ය කියලා. ඒකෙන් සුවයක් විඳින්න. ඒ කියන්නේ සුවය කියන්නේ මහා සුවයක් නෙමෙයි. මේක තියෙනවා කියලා හිතන එකේ ආස්වාදයක් අපිට තියෙනවා. ඒක තමයි පතන බව. අභිනන්දනය. අභිනන්දති අභියදති අච්චෝසාය තිට්ඨති. දැන් කාචේ බැසගත්තු. අභිනන්දති අභියදති අච්චෝසාය තිට්ඨති ඔතන තියෙනවා. ඕකේ අනිත් පැත්ත වුණොත් ඕක ඒ කියන්නේ සමුදය දැක්කොත් තමයි ඒකේ විරුද්ධ පැත්ත ඉන්නේ. අභිනන්දනය කරන්නේ නැත්තේ අභිවදනය කරන්නේ නැත්තේ වැස ගන්න නැත්තේ. දැන් ලෝකෙට ආйти රූපයකින් ප්‍රශ්නයක් එන්නෙම ඒක පිළිගත්ත වැසගත්තු හින්දා. ඒක රූපේ මොකද්ද සමුදය මොකද්ද කියලා හොයන්. සමුදය දකින්නකොට අවබෝධ වෙනකොට වෙනකොට අත්ගමය තියි. ඔකයි ධර්මයේ දකින්නවා කියන්නේ ලෝකෝත්තර වෙනවා කියන්නේ. ඔක ලෝකෙට ආйти දැක්මනේ දැන් ඉන්නේ. ලෝකෙට ආйти දෙයක් පිළි අරන් ඉන්නේ. එහෙම අපි බාරගත්තු නිසා ඒ බාරගත්තේ ඇයි කියලා නුවණින් හොයන්න. එතකොට උත්තරේ හම්බ වෙයි. හොයාගෙන කියන්නකෝ ඊළඟට දවස්. උත්තරේ. මොකද මගෙන් අහනවට වඩා තමන්ම හොයාගන්න එක තමයි වෙන්න ඕනේ. හොයන හැටි තමයි දැන් ඔය කියා දුන්නේ. හරි. සමාධි භාවනා සූත්‍රයට දැම්මහම හරි. හොඳයි. දැන් මේ තාම වෙසක් සතිය නේද? ඒ වෙසක් සතිය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් දකින්න පුළුවන් ඒ ශක්තිය වැඩි කාලයක්. ඔතන නුවණින් ওই ටික මෙනෙහි කරත් ඕකම ඇති ධර්මය දකින්න ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. හරි. ලෞකික මේ ලෝකේ යන දෘෂ්ටියෙන් කැඩිලා ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ওই ධර්මය හොඳටම ඇති මේ සමාධි භාවනා සූත්‍රය. ඕක නුවණින් මෙනෙහි කළොත් ආයෙ ආයෙ මෙනෙහි කළොත් ඔතනම තියෙනවා නිවන් මාර්ගය. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ වෙසක් සතිය තුල වෙසක් මාසය තුල මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා මේ පිටු හේතු වාසනා වෙලා. එතකොට මේ කාලය තුල සීල සමාධි ප්‍රඥා වැඩුණා. තමන්ට සතුට වෙන්න පුළුවන් මහානිසංස කුසල සම්භාරයක් රැස් වුණා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා සතුටටපත් වෙලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දෙවියන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවනේ ඒ සමගින් අප සැවම ආරක්ෂා කරනසේක්වා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්පරන්ති. ඒ වගේම යම් කිසි කෙනෙක් මිය ගිය කෙනෙක් නරක තැනක උත්පත්ති ලැබලා පින් බලාපොරොත්තු වෙනා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ වූ ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ වූ ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ වූ මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පින්නල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම දැන් මේ අවිද්‍යාව හින්දා තමයි අපි ලෝකෙට අහුවෙලා තියෙන්නේ. මේ යථාභූත ඥානෙ නැත්ති. ඒ අවිද්‍යාවෙන් සකස් කරන සංඛාර තමයි ඒ රූප වෙලා තියෙන්නේ. ඒ සබ්බේ සංඛාරාවල සියලු සංඛාරාවල ස්වභාවය තමයි අනිත්‍ය බව. දුකටපත් කරන බව. අනිච්ඡාති දුක්ඛාති බව ඇත්ත ඇතියට තේරුම් යන යදාපඤ්ඤාය පස්සති. ඒ වගේම මේ හිතට ආරමුණ වෙන ධර්මතා. මේ නිමිති හදාගෙන මතක් කරන්නේ සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මේ දෙපැත්තකට බෙදෙන ස්වභාවයේ මුලාව. විඥාණයෙන් කරන මුලාව මායාව. ඒ ද්වයතාවයට අහු වෙන්නේ නැතුව ඒක ඇත්ත ඇති හැටි දකින්න. සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇති හැටි දකින්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගු විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගු විසුද්ධිය. ඒකම අපිට මේ නොලැබෙන සූත්‍ර ලබා දෙන අයටත් අපි පින් අනුමෝදන් කරන්න ඕන. මේ පින් ඒගොල්ලන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම අපේ මේ සියලු ආසවක්ෂය කරන්න මේ ධර්ම අවබෝධයේ කුසලයෙන් හේතු වාසනා වේවා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු සාදු සාදු සාදු.